තව ප්‍රශ්නයක් තියෙනවා මේ ලෞකික මෙන්ම ලෝකෝත්තර අරමුණු උදෙසා අප උත්සාහයෙන් කටයුතු කිරීමේදී රූප ශබ්ද ආදී ලෙස ස්පර්ශවන අරමුණු සියල්ල විපාකද කියලා මේ අහන්නේ එකක්. දැන් විපාක ස්පර්ශය කියලා එකක් තියෙනවා. ඒකෙදි දකින්න දිනා මෙහෙම දෙයක්. කර්ම වේගයන් විවිධාකාර කාලයක ඵල දෙන්න සකස් වෙච්ච කොටස් වශයෙන් ඉනේවා තියෙනවා. යම් කිසි පාප කර්මයක් සිද්ධ කළොත් පෙර භවයක හරි ප්‍රවෘත්ති විපාක වශයෙන් කැරකිලා ඒ පාප කර්මයේ ඉන්න අවශ්‍ය කරන දේවල් මෙලෝදීම ඇසත් ඊට අනුකූල කරලා රූපයත් ඊට අනුකූල කරලා හදලා ඒකට මුල ගැසෙන අවස්ථා තියෙනවා. දැන් අනිෂ්ට අප්‍රිය වන පාප කර්මයක් සිද්ධ කරලා යම් කිසි පුද්ගලෙයි ඒ පාප කර්මයේ ක්‍රියාකාරීත්වය යම් තැනක සිද්ධ වෙන්න ගොඩනැගුණා නම් කර්ම වේගින් ශාරීරිය අපාගත වීමට හේතු වෙන ශාරීරියක් වෙනවා. අවශ්‍ය පරිසරය අපායක් වෙනවා. අපායේ ගිනිදල් කවුරුවත් හැදුවා නෙමෙයි අර කර්මයෙන්ම මැවිච්චා. කර්මයෙන්ම බාහිරට හැදිච්ච අර දුක විඳවන්නේ. ඒකේ ගැළපෙන කය ඒ දුක වෙනවල කර්මයෙන්ම ගොඩනැගුණා. ඒ කයට අපායේ ගිනිදල් හෝ අපායේ වෙන පිච්චීමක් 1000ක් හෝ අපායේ අම්පල්ලංගෙන් ඇතිවෙනා හිංගි හිංසාව ආදී අර කර්මයේ විපාක ඉවර නැකන් කර්ම විපාකයක් වශයෙන් හෝ කරා ඉනවා. ඒකින් දුක් විඳින සිද්ධ වෙනවා. දැන් අනුන්ගේ බලව දුබලයා මරාගෙන බලවතා විසින් නැගී ඉඳලා මෙහෙම කටයුතු කරන්නේ යම් කිසි කෙනෙක් කරනවා නම් මේක තිරිසන් වැඩක්. එනිසා ඒ තිරිසන් විපාකයේ උපදින හේතුකාරයන් විදිහේ ක්‍රමවේදයක් අරගෙන ඒකට ගැළපෙන විදිහේ කායක් හදාගෙන තිරිසන් ලෝකේ උපදිනවා. ওই තිරිසන් ලෝකේ උපන්නාට පස්සේ අනුන්ට විහෙතරපත් කළා අනුන්ට දාහෙටපත් කළා අනුන්ගෙන් අසාධාරණ දේ කාපුවා ගෙවන්න සිද්ධ වෙනවා. කවදාවත් වයසට ගිහිලා මැරෙන්න එක තිරසෙනෙකුට සම්භව වෙන්නේ නැහැ. ඔය ගෙදර කදන බල්ලේ බල්ලේ කරෙන්න. කැලේ ඉන්න හැම සතෙක්ම මොකද වෙන්නේ? තරුණ වයස පයින්කොට, යන්තම් මැදි වයස එනකොට, ඇස් දෙක පොඩ්ඩක් අඳුරු වෙනකොට, හයි හතිය පොඩ්ඩක් අඩු වෙනකොට, ඇඟ සීමාවට වඩා මහත් වෙලා පිම්බිලා එනකොට, අනිත් සතායි කියලා තරණය කියලා බීලා ඉන්න ක්‍රමයක් නැතුව යනවා. එතකොට තව විරුද්ධ සතෙක් ඉන්නම් ඒක අල්ලගෙන කන ඒක අර අමු අමු ගුදුරු වෙලා කෑ ගහදි මැරෙ කෑල්ල කාලා මැරෙනකන් කනවා. මැරෙනකන් කෑලි කෑලි කනවා නම් මරලා කනවා නෙමෙයි කාලා මරනවා. එහෙම දුකකට ගෝතරෙන සියලු සත්ත්වයන් සියලු තිරසන්නුට හේතු වෙනවා. කැලේ ඉන්න කිසිම තැනක තරුණ සතෙක් එකෙක්වත් නැහැ නේ. තරුණ සත්ත්වෙක්ම ගියාට පස්සේ නාකි වෙච්ච වඳුරෙකුත් නැහැ. නාකි වෙච්ච කුරුල්ලෙකුත් නැහැ. නාකි වෙච්ච කැලේ ඉන්න හරියෙ වෙන සතෙක් මොකෙක්වත් නැහැ. ගෝණෙක් මුවෙක් එකෙක්වත් නැහැ. නාකි විලා මේ ඇවිදින්න මිනිස්සු ඉන්නකොට මිනිස්සු අතර ඉන්න සත්තුණන් ඉන්නවා. දැන් මිනිස්සු හරකෙක් හැදුවොත් එහෙම යා ගණ්ඩේ ගණ්ඩක් බැරුව අන්තිමට ඇස් පේන්නෙත් නැහැ. වඩ පිටි යන්නත් බෑ. හති හෙලේ හිමින් හිමින් ගාට ගාට ගිහිලා ඉතින් අන්තිමට පැත්ත වැල්ලත් ඉඳලා මැරෙනකන් ඌ රැකවරණක් දෙනවා. ඌ මැරෙනකන් කාටවත් ඇයි කන්න දෙන්නේ. හැබැයි කැලේ හිටියනම් ඔය හරක ඔච්චර නෙමෙයි යන්තම් පොඩ්ඩක් අළු වෙනකොටම ඒක මරාගෙන කන්නේ කොටියක් හරි පැනලා ඉතින් ඒක මරනවා. අමු අමියේ කාලා මරනවා. අර මිනිස්සු අතර ඉන්න කීපේ දෙනෙකුට විතරක් කොයි ටික නැතුව ඉන්න අනිත් සැලී ඉන්න සෑම සතියකටම කර්ම විපාක බල දෙන්නේ ලෝකෙම ක්‍රමයක් හැදිලා. ඒ ක්‍රම විහිදීක හැටි. ඉතින් අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේ සැප විපාක දෙන්න දුකක් ඉන්නේ නැති වෙන්නේ ලෞකික වශයෙන් ඔය ඉන්න කයට දෙව්ලෝ තියෙනවා. සුක්ඛං සුක්ඛ විපාකං. සුදු සහ සුදු විපාක. කායත් පහපත්. දෙල් රෝගාදීන් අමාරුවකුත් නැහැ. බාහිර පරිසරේ දුර්ගන්ධයකුත් නැහැ. ඒ වගේම ආහාරයේ හිඟියකුත් නැහැ. මහන්ති ලකන්න දෙයකුත් නැහැ. ඒකේ ගැළපෙන දෙපැත්තම හැදිලා. මේක ක්‍රමයක්. ඉතින් ඒ වගේ මේ ලෝකේ කොහේ හරි උපන්නට පස්සේ මේ ලෝකේ දැන් කල්ල සුඛ විපාකම් කියන්නේ. මේ මනුස්ස ලෝකේ කළු සුදු සහ කළු සුදු විපාක මිශ්‍ර. ඒ කියන්නේ පින්පව් දෙකයි පින්පව් දෙකේ විපාක මේ මිශ්‍ර විපාකයයි විඳින්න. හේතු කාර්යගෙන පරිසරය. දැන් මේ වගේ පරිසරයක ඊට අවශ්‍ය කරන කරුණු සසරෙදී අර ඉන පාප කර්මිය වතින් හැදිලා ගොඩ නැගෙන ඒවත් තියෙනවා. මෙලොවදී තමන් විසින් කරන වැඩ පිළිලකත් කර්ම විපාක වශයෙන් ඒවත් විපාක දෙනවා. මේ කරන කර්මයයි විපාකයයි කියනකොට අපි විසින් මේ මුල් කරලා යම් කිසි දෙයක් කටයුත්තක් කළා නම් ඒ කරපු දේ මෙලොව ඉඳන්මත් ඒ වේ විපාකෙින්ද පටන් ගන්නවා. ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි හිතමු යම් කිසි ආකාරයෙන් මුලාවටපත් වෙලා ලෝක සත්‍යව හරියට දුක් විඳිනවා. වැරදි වැඩ කරලා. ඉතින් මෙලොවදී මුලාවටපත් වෙලා කරපු වැඩක ප්‍රතිඵලය මෙලොවදීම ඉඳත් පුළුවන්. කර්ම විපාක කියලා අමුතු જાතිය රහසක් නෙමෙයි. තමන් කිසි වැරදියට වැඩක් කරපුවාම සිහි නෝන නැතුව වැඩක් කරපුවාම හිතුවක්කාර වැඩක් කරපුවාම ඒකෙන් තමන්ට වෙන අවේද තමන්ටම තේරෙන්නේ නැහැ. ඊ වැඩිම තමන්ට අවේදක් වෙලා ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙම ඒවා තේනවා මෙලෝදිම ඒවත් කර්මයේ විපාක. ඉතින් ඒක කර්ම විපාක කියන්නේ අන්න එහෙම ඒවා. ඒ වගේ නෝ. ඉතින් මේ ලෝකේ හොඳයි කියලා ගත්තනම් මූලික කර්මයක්. මනුස්ස ලෝකේ කොච්චර හොඳද? ඔය මූලික කර්මය ගන්න අවිද්‍යාවෙන් වැහිලා තියෙන මේ මනුෂ්‍ය ලෝකේ විශාල මහා ජල ගැලීම් වෙනවා. කඳු කලාව වැටෙනවා. මහා නියං කාල එනවා. වතුර පොදක් නැති වෙලා යනවා. කණ්ඩ මොකම නියං වලට අහුවිලා වසංගත වලින් ආහාර වෙනසිලා යනවා. ධාන්‍ය වෙනසිලා යනවා. වඩි කිනේ වැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ලෝකයක මේ මොන හරි ආස්වාදකයල්ලක් දැකලා අනේ මිනිස්සේ කියලා මිනිස් අතරේ උපදින්න දිනම් කොච්චර හොඳද? ඔයිට අතර ඔය අවිද්‍යාවේ තියෙන ගුණට යට වෙලා ඔය අදහස ගත්තා නම් ඒකෙන් ප්‍රතිඵල නිතරේ කොම මිනිහගේ උත්තර වෙන්න සිද්ධ වෙන්නේ. අර කියන්නේ වැස්සට අහු වෙන්නේ, නාය යන්නේ, ගම් වතුරට අහු වෙන්නේ. අර ඒ හොඳයි කියලා බුලාවෙන් ගත්ත ලෝකේ ඔය දැකේ නැති හින්දා. ඔය දැනගත්තා නම් පෙර භවයේදී මීට එහා භවයේදී මේක හොඳයි කියලා නිගමනය කරනවා. අනේ විදර්ශනා කරනවා කිව්වේ යමක ආදීනව තියෙන හැටි දකින්න ඕනේ. ආස්වාද මාත්‍රේට ආදීනව කොච්චරද? ඒ පරිසරයේ ඉන්නකොට තියෙන ආදීනව කොච්චරද? ලස්සන කයක් බලාපොරොත්තු වෙන කය හදාගත්තොත් ඒ කය එතෙන් එනකම් ගොඩනගෙන එනකම් පොඩි කාලේ ආදීනව කොච්චරද? ඒ කාලේ ඉක්ම ගියාට පස්සේ මහලු වෙලා මැරෙනකම් විඳින දුක කොච්චරද? ඒවත් දකින්න ඕනේ. දැකලා ඕනේ හොඳේක හොයන්නේ. එතන වෙන නරක 100ක් මැද තියෙන හොඳයි කියන රවට්ටන එකක් මිස හොඳ එකක් ලෝකේ නෑ කියේ. ඔන්නෝක දැක්කහම මොකද වෙන්නේ? අට්ටි යති හරායති ජිගුච්චති. ඔන්නේ කාරණා තුන පේන්න පටන් ගන්නවා. අට්ටි යති මේක පෙලෙනවා. හරයක් නැතිවා වගේ බල්ල වැටලෝනවා වගේ හපහපා ඉන්නවා වගේ ආස්වාද වශයෙන් පිලිපිලි ඉන්න එක මිසක වෙන එකක් නැහැ. මේ සංකාරයන්ගේ හැටි ඕකනේ. ඔන්න අනිච්ච දැක්කේ ක්‍රමය. සබ්බේ සංකාරා අට්ටි යති කියලා දැක්කේ තමයි සබ්බේ සංකාරා අනිච්චාති කියලා දැක්කේ එක. තව ක්‍රමයකින් දැක්ක හැකි සබ්බේ සංකාරා අනිච්චාති කියන එක. මොකද්ද? හරායති. මේක ගන්න හරයක් නෑ. ලැජ්ජා වෙන්න නෑ. මේකේ හර හොයන්න ගියාම මොලේ තියෙන මිනිස්සෙක් මේක දැක්කන. මේ ලෝකේ තව සාරාත්ත්වය හොයනවාද? පෙන්නේ පෙන්නේ රවට්ට කිසිම සාරාත්ත්වයක් නැති ලෝකෙක. සාරාත්ත්වයක් හොයලා ලෝක සත්‍යය හොයවට එනවා. නුවණින් ඕක දැක්කල පස්සේ ඌවැ සාරාත්ත්වයේ හැමින් තව සැරි සැරම ලැජ්ජාවක් ඇති වෙනවා. අන්නේ ලැජ්ජා ස්වභාවයෙන් පත් වෙන එකයි යථාර්ථයේ දැක්කන. සබ්බේ සංඛාරා jigucchati කියන්න පුළුවන්. සබ්බේ සංඛාරා අනිච්චාති කියපු තව ක්‍රමයක. අට්ටියති හරායති jigucchati. මේ සබ්බේ සංඛාරා හරායති කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති කිව්වේ ඒකේ තව ක්‍රමයක්. හැම පැත්තෙම ජරා ගොඩවල්. මේක කවදාවත් ගන්න හරියක් නැහැ. බල මුත්‍රා ගොඩවල් මිසක් වෙන මොනවත් මේක ගන්න දෙයක් නැහැ. මේ හොඳයි කියලා නම් සියලු ශරීර මේ ශරීර පෝෂණය කරන්න, ශාරීරික සැකවර්ණය කරන්න, ශාරීරිය අල්ලගෙන පංචකාම විඳින්න මේ වගේ දේක තමයි මේ ශාරීරිය මුල් කරගෙන මේ ලෝකෙ ඉපදෙලා මේ හොයන්නේ. ඉතින් මේක මල මුත්‍රා ගොඩවල් වලින් හදිච්ච වැඩක් නැති මහා දුක් ගොඩක් අරගහගෙන සැප හොයන එක මොනතරම් මෝඩකමද? මේ සබ්බේ සංඛාරා jigucchati කියවනා සබ්බේ සංඛාරා අනිච්චාදී කියන එක තුන් ආකාරයෙන් කිව්ව හැටි. දැන් බුදුරණහන් දේශනා කළේ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද මිකු සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati. අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේ බුදුරණහන් අනිච්ච වෙන්න පු හැටි. ඉතින් ඕක තමයි අනිච්ච කියන්නේ සංස්කෘත වචනයක් දාලා අනිත්‍යයි කියලා දාලා අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියලා සංස්කෘතයෙන් පදේ අර්ථය අරගෙන එහෙනම් අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියලා හදාගත්තා. ඒ ස්ථිර නැති නිසා අනිත්‍යයි කියලා කියන්නේ කිසිම තැනක් බුදුරන් වහන්සේගේ දේශනාවකත් නෑ. දේශනාව විග්‍රහ කරලා වටුවාවකත්. ඉතින් කොහෙන් අපිට ආවද? ඕක ආවට පස්සේ අපිට දුක තේරෙන්නේ නෑ. ස්ථිර නැත්නම් දුකයි, ස්ථිර නැත්නම් දුකයි කිය කියන්නා වල් කිය කිය ඉන්නවා කිව්වේ ඒකයි. ඉතින් කිව්ව කෙනෙකුත් නෑ බලනකොට. නැවත් අපේ වාසාවේ තෝරලා තියෙන්නේ ස්ථිර නැත්නම් දුකයි කියන එක. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියලා. කවුද ඔබ තෝරන්න පටන් ගත්තේ? මොන න්‍යාය ධර්මයට අනුකූලව තේරුවේ කිව්වොත් කෙනෙක් නැහැ තෝරපු කෙනෙක්. කවදා හරි අපිට ඇවිදලා තියෙනවා. ඉතින් කොහොමද අනිත්‍ය දැක්කේ නැත්නම් නිවන් දකින්න බෑ? ඇත්ත ඒක අනකලාවාගේ. ඇත්ත ඒක අනකලාව ලෝකේ දකින්න බැරුවා වගේ තමයි. අනිත්‍ය දකින්න බැරි දාට නිවන් දකින්න බෑ. මුල කැපුවා. ඔතනින්ම කැපුණාම නිවන් හම් වෙන්නේ. පැහැදිලිව වෙලාවක විග්‍රහ කරලා තියෙනවා. ඉතින් කොතනකවත් නැහැ ස්ථිර නැති නිසා දුකයි කියලා කියපු කතාවක්. මේ වෙන උපදෙනක් නැහැ. ඒකයි කාරණේ. ඉතින් අපි දුක වසුරු පිටක් අර එළිය ගඳ ගන්නවා බල්ලෝ පහරලාද ගිහිල්ලා. දැන් ඉතින් ගඳ එනවා නාහේට හරි මේ අවුර කරගෙන එන්න පටන් ගත්තොත් නාහේ කඩාගෙන යන ගඳක් එනවා. සැපද ඒ ගඳ? ගඳ එන සැපද උඹට කියලා කාගෙන් හරි අපි අහනවා. මොකද්ද වං ගඳ අසරේ පලාති ඉන්න බෑ නාහේ කඩාගෙන ගියා මට නම් ගඳ අසරේ බෑ මෙතන ඉන්න කියලා. ඒ කියන්නේ බලුවෙට ඉතිරි නැති හින්දාද? ඔව් කියන්නේ. බලහක මේ ගඳ ඉන්න හැර බලුවෙට ඉස්සෙන්නේ නැති හින්දානේ. මේක මොන න්‍යායක්වත් තියනවද? ගඳ දුකයි. තුවාලයක් ඇදෙනවා. කැක්කුවේ ඉඳ බෑ. ඇයි තුවාලේ ඉස්සෙන්නේ නැති හින්දාද? ඔව් කියන්නේ. මොකද්ද මේ න්‍යායය? කෝ ඥානවත් ගෝචර වීම. ඉතින් ඥානවන්තයෙන ගෝචර දාම බුදුරන් වහන්සේ දේශනා කියලා කිය අනිත්‍ය නම් දුකයි කිය කිය ඉන්නවා කොයි විමර්ශනේ විමසලා බැලුවා නම් පේනවා මේකේ වෙන මොකක් හරි පරහස් පරහක් තියෙන්න ඕනේ හොයන්න ඕනේ ඉතින් බලපුවාම ඇත්තනේ ඉන්න බුදුරන් වහන්සේ කොතනක අපේ නන්නේ ඉස්සින් නැති හිලා දුකයි කියන එක ඒක දෙවෙනි කතාව ඉතිර නැහනම් දුකේ ක්‍රමයක් තියෙනවා හැබැයි ඉස්සින් නැහනම් දුකේ ඉන්නේ ලෝකෙ අල්ලගත්ත අය ලෝකෙ අල්ලගත්ත අය ලෝකෙ වටිනාදියක් තියෙනවා කියන අවිද්‍යාවේ නිගමනයක ඉන්නවා අනේ ඒ වටිනාදිය මට ලැබුණා කියලා උද්‍යාම වෙලා සන්තෝෂයෙන් ඉන්නවා අනේ ඒක නැති වෙලා කියන්නේ කියලා හඬනවා දුක් වෙනවා එන ඉස්සින් නැහනම් දුක කියන එක අවිද්‍යාවේ අවිද්‍යා නිගමනයේ තියෙනගේ වැඩක් අවිද්‍යාව නිගමනයේ තියෙන තාකල් ඉස්සින් නැහනම් දුක කියන එක හම්බ වෙනවා ඕක අවිද්‍යාවේ නිගමනය ලෞකික නිගමනය මිස ඔබ බුදුරන් වහන්සේ පෙන්නපු නොපෙන්නේ ලෝකෝත්තර ධර්ම නිගමනයක් නෙමෙයි. ඒකයි කාරණේ මිනිහට වැහිලා තියෙන පැත්තක් තියෙනවා. ඒ පැත්ත මත ඔයලා ගන්න කියලා පෙන්නේ. ඒක තමයි කිව්වේ ලෝකේ අසාරත්වයේ දකින්න ක්‍රම තුනක්. අට්ටි යති හරායති ජිගුච්ඡති. ඒ වගේම ලෝකේ කොච්චර සැපයි සැපයි කියලා මුලාවෙන් වැදගෙන හිටියත් ඒක ගෙවිලා ඉවරුණාට පස්සේ ඉතුරු වෙච්ච හරයක් නැති බව පේනවා. එහෙනම් ඉතුරු වෙච්ච හරයක් නැති එකක් අල්ලගෙන ඉවිලා හරයක් තිබිලත් නැහැ. කොච්චර දුක් විඳින්ද හැකේනේ ඒක පෝෂණය කර හිටියත් හරයක් තියලා ඉවත් විනාශේලත් නැහැ. එහෙනම් මේ ලෝකේ හරයක් නැත්නම් අන්න ඒක දුකක්. හරයක් නැත්නම් අසාරයි. ඔන්න ඕක දකින්න ඕනේ. ලෝකයා හරයක් තියනවා කියලා හිතාගෙන තමයි අවිද්‍යාවයි කොටු වෙලා මේ යන්නේ. ලෝකේ හරයක් තියනවද නැද කියලා විමර්ශනය කරන්න බුදුරන් වහන්සේ ධර්ම මාර්ගයේ දුන්නා. ඒ ධර්ම මාර්ගයේ වල්නකොට කොච්චර ප්‍රියයි මනාපයි යහපතයි කිය කී හිටියත් ඒක ගෙවලා ඉවුනහම හරයක් ඉදිරි වෙන්නේ නැහැ. දුක් විදලා විදලා හිටන් ගිහිල්ලා බැලුවත් අන්තිවල ඉතුරු වෙන හරයක් නැහැ. එන දුක් විදලා තියෙනවා ලැබිච්ච හරයක් නැහැ. ලෝකේ හැටි ඔච්චරයි. මෙන්න මේ න්‍යාය ධර්මයේ දකින්න ඕනේ. දැක්කට පස්සේ තමයි දකින්නේ අනත්තං අසාර කටේ නාති. අනත්තයි කියන්නේ සාරත්වයක් නැහැ කොතනකවත්. මනෝ ධර්මයන්ගේ තිබෙන්නේ ආකින්චඤ්ඤායතන කියන තෙන්ද ගියහම ලෝකේ උපරිම සමාධි සුවයක් තියෙනවා. ඕකත් ඉක්මවල ගියහම තවත් ඊට වඩා උපරිකින් නේව සංඥා නා සංඥා කියනව සමාපත්තිය තියෙන. ලෞකික සමාපත්තියේ උපරිම සමාපත්ති සුවේ තියෙන නේව සංඥා නා සංඥා වලට ගියා. අන්නේ තෙන්දි බලාපොරොත්තු වෙනවා ඒ සාන්තිය දැනීම් හැඳිනීම් සහිතයි. නැත්නම් මනෝ සංකාර සහිතයි. ඔయిత වඩා සමාධි සුවයක් නැහැ ලෞකිකත්වයේ තුල. ලෝකෝත්තර සමාධියේක වෙනයි අරිහත් ඵල සමාධිය අග්‍රයි ශ්‍රේෂ්ඨයි. ඒක වෙන වංශයක්. මේ ලෞකික සමාධි තුල තිබෙන ඉහළම සමාධි සුවේ තමයි නේව සංඥා නා සංඥා තුළ අත්ථ සමාපත්තියේ අටවෙනි සමාපත්තියේ සමාධි සුවේ. ඉතින්ද ගියා නම් බැලුවා නම් ඉතින්ද වැදගත් දෙයක් දකිනා මේ ආරි ධර්මයේ තේරුම් අරගත්ත කෙනෙක් උදෙන්ද ගියා. එයා දකිනා මේ මනෝ වේදනා සංඥා කියන සංඛාරී මොහතකින් ගොඩ නගන්න ඕනේ. ඒකේ කාල ගොඩ නැගුවාම ඒකේ පවතින කාලේ කුස්මක් උඩරගෙන පහතරන් තරම් විලාවක් විතරයි. එතර මහතකින් ඒක ගොඩ නගුවේ ගෙවිල යනවා. එතර පේනවා මං ආසාවෙන් ජීවිතය ගොඩ නැගුවා. කිසිම හරයක් ඉදිරිය නැකර නැතුව ගෙවිලා ගියා. ආයිත් ගොඩ නගලා බැලුවා. ඒකත් කුස්මක් කරගෙන තමයි ගොඩ නැගුවා. කුස්මක් කරියා ගෙවිලා ගියා. කිසිම හරයක් ඉදිරි කරලා නැහැ. එනම් මේ වේදනා සංඥා කියන ඒවා හරයක් නැති ගොඩ නැගීම මිසක් මොකද්ද මේ ගොඩනගන එකේ තියෙනව ලැබෙන ප්‍රතිඵලය ප්‍රතිඵලයක් නැති දෙයක් වටිනවා කියලා ගොඩනගන ගානේ උත්සාහයේ වීර්යයෙන් ගොඩනගනවා ගෙවිල යනවා හරියක් හිතන කර. එහෙනම් දුක ගොඩනගනවා නිසා වෙන මොකද්ද ගොඩනගන්නේ කියලා තමාගේ ඥානීයට මහා ප්‍රඥාවක නැගිලා ඔක වැටෙන්න පටන් ගන්නවා. අනිදාර දකින්නවා මේ ලෝකයේ ඇතුලේ තියෙන සුවයි කියන සියල්ලම මෙන්න මෙහෙම හරයක් නැතුව ගොඩනගලා ගෙවිල යන දේවල් මිසක් කිසිම හරයක් කිසිම දවසක ලබලා දීලා නැහැ. අනන් සංසාරේ වෙනම් කරලා තියෙන්නේ ගොඩනගන්න දුක් වෙලා වෙහෙත වෙලා මට හරි කිව්ව සන්තෝෂ වුණා. හරයක් නැතුව ගිවිලා ගියා. මෙන්න මේක දැකහම මනෝධර්ම නැත්නම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන මේ සංකාර තුනේම අසාරත්වයේ දකින්න අවසානයේ. ඔයින් හර බලන්න අසාරත්වයක් නැහැ. ඔය තමයි අන්තිම අසාරත්වය. ඕක දැකලාමත් මොකද කරන්නේ? මම නැවත වාරයක් මේ සංකාර ගොඩනගන්නේ. මට වැඩක් නැහැ කි කියලා අතරක නවත්තාව දකින්න ඔතෙන්දී. නතර කිරීමේ හැකියාව ලැබෙනවා. අතරව ගා මොකද වෙන්නේ? සංකාර නිරෝධදලා විඥාන නිරෝධ වෙනවා. නිරෝධ සමාපත්තියට යනවා. අන්න නිරෝධ සමාපත්තියට සම්බන්ධින ක්‍රමී. කර්ම ශක්තිය තියෙන නිසා මැරෙන්නේ. නිරෝධ සමාපත්තිය ඉන්න හිත ගොඩ නගන්නේ නැතු. දැන් හිතකුත් නැහැ. මහන්සියකුත් නැහැ. ගොඩනපු කෙනෙකුත් නැහැ. දැනීමකුත් නැහැ, හැඳිනීමකුත් නැහැ. ඒ සියල්ලම කෙලවර කරපු තැන හේතු ඇතුව ගිහිල්ලා. ඔය සංඥා නිරෝධයයි සංඥා වේදහිත නිරෝධයයි දෙක. දැන් ඔකට සංඥා නිරෝධයේ නිවන කියලා පනවලා බොහෝ අය ඔකට රැවටෙනවා. සඤ්ඤා නිරෝධ කළොත් අසංත සත්‍යයේ උපදිනා මහා කල්ප 500ක් ගල් ගෙඩිය වගේ තිබ්බා වගේ ඉඳලා එයා වෙත ගිය ගමන් ආයශරයක් ඇවිල්ලා මනුස්සලෝකෙ සැරිසරන්න ඕන. ඒක නිවන් මාර්ගයක් නෙමෙයි. නමුත් ඒක දකින්න නැති අය ඕක නිවන් මාර්ගය කියලා මුනිවරු කියලා ඉස්සරහ හිටියා ඉන්දියාවේ ওই කට්ටිය තමයි මුනිවරු හේවත් මේ රාහතන් වහන්සේලා කියලා ඒ කාලේ සැඳින්නේ ඒ ධර්මයේ විහාරයට එනවා කලින් කල් ආපුහා මිනිසුන්ට ඕක දුන්නා මිනිසුත් කරගෙන මහකල් 500ක් ළඟින්ද යනවා ගින් එහෙ උපදිනවා දන්නේ නැහැ උපන්නද කියලාවත් ඉතින් මහකල් 500ක් ඉන්න බුදුවරු කියනවා මෙහි පහළ වෙනකන්වත් නිවන හම්බෙන්නේ නැහැ දකින්නවත් නැහැ මොකුත් නැහැ නිවන් දකින්න මග පෙන්නේ නැහැ වෙහිලා ගියා ඔය කොයි කාලේ කරේ දිරන මනුස්ස ලෝකයේ ඇතර කරින් මහකල් 500 වෘද්ධාට මේ ලෝකේ හැදිලා තිබිච්ච කාලෙක මෙහෙ උපදිනවා උපන්නාට පස්සේ ඒ භාවනාව කරගන්න බැරි වුණොත් නිගම පුරුතඥය යම යාවි පුරුතඥකපට මොකද කරන්නේ මොනව හරි අර තියාගත්ත මාන්නකාරකම් ලෝකකම් ඉස්සලා තිබුණා වගේම හදාගෙන අපාගත වෙන්න පුළුවන් වඳුරු වෙන්න පුළුවන් මානින මක්කටෝ අතිමානින කුක්කුටෝ මානිය වඳුරෙක් වෙනවා අතිමානිය බල්ලෙක් වෙනවා ඒ වෙන හැටි සංකාර වල හැටි ඉතින් වඳුරෙක් බල්ලෙක් වෙන්නත් පුළුවන් ඒ තත්ත්වෙ ඉක්මවා ගිහිල්ලා අටමහා නරකයේ අනන්ත දුකින් සැඳ වැටෙන්නත් පුළුවන් එහෙනම් මොකද ලැබුව සැනසෙල්ල මහකල් 500 කාලිකා දාලා ආයිසර සසරේ දුක් විඳීම හැමෝයි පොඩ්ඩක් අවිනාශ වෙලා නැහැ ඉතින් ඕක දකින්නේ නැහැ ලෝතුරා බුදුන් වහන්සේ නමක් ඕකේ තත්ත්වෙ වෙන්නේ නැකන් ලෝක සත්‍යය ඔය අසඤ්ඤ සත්‍ය භාවනාවයි හැවටිලා අසඤ්ඤයි ගොඩනගලා හිටන් නිවන් දැක්ක කියලා හිතාගෙන හැවටිලා ආයිසර දුක් විඳිනවා ඒක අවිද්‍යාවේ හැටි ඉතින් සංඥා වේදයිත නිරෝධයයි සංඥා නිරෝධයයි දෙක සඤ්ඤා වේදයිති නිරෝධේ නබන්නේ නව අනුපූර්ව සමාපත්තිය ගොඩනගලා ඉන්නවා. ඒ සමාපත්තියෙන් ගිහිලා කෙරවර තමයි සඤ්ඤා වේදයිති නිරෝධේ ඉන්නේ. ඒක තමයි බුදුරණන් වහන්සේ නව අනුපූර්ව සමාපත්තිය පෙන්නපු නිරෝධ සමාපත්තිය. යද සඤ්ඤා නිරෝධ කළා නිරෝධ සමාපත්තිය කියලා අද හිතාගෙන අපරාධය අමාරු වෙනවා. මේ චතුර්ථ ධානයට සමාන උපරිම සමාපත්තිය චතුර්ථ ධානය හා සමානයි. නමුත් වෙනස තියෙන්නේ මොකද්ද? හිතේ දොස් දැකලා හිත නිරුද්ධ කරන ක්‍රමයක් තියෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ නැතුව. ඒකෙන් කය පටිසන්ධි වශයෙන් කාය ගිල හිටන් රූප පටිසන්ධිය ලැබෙනවා ලැබලා රූප වශයෙන් පැවැත්මේ ජීවිත රූපයේ පැවැතිලා අවුරු මේ මහා කල්ප මේ 500ක් යනකම් අර කාර්යය ගෙවනවා දන්නේ නැහැ. ගල් ගිරියක් තිබ්බා වගේ ශරීරේ කොහේ හරි තිබ්බා උනි තද නින්දක ගියාවා. තද නින්දර ගිය කෙනාට මොනවද තේරෙන්නේ නැහැ. හැබැයි ජීවිතේ පවතින. අන්න එහෙම මනෝමය කයකින් ගිහිලා හිටන් ওই ලෝකෙ උපදිනවා. මොකුත් තේරෙන්නේ නැතුව ජීවිත කාලේ පවතිනවා. ඉතින් මැස මදුරුව කෑවා කියන විදියක් නෑ මේ මස්ලේ කයක් එහෙ නැති හින්දා. එහෙම කරදරේකුත් නෑ. තිබුණා තියා තමුන් දන්නේ නෑ මහා කල් 500 කවද්ද ගිවිලා ඉවර කියලා දන්නේ නෑ. ඉවරුචා ඉවර බව දන්නවා මිස. කොච්චර කාලයක් හිටියද බලපුවාම තත්පර 10ක් හිටියද කියලා මතක නෑ. මොකද? ආවර්තන කරන හිතක් තියෙන්න ඕනේ මෙච්චර කල් ගියානි දැන් කියලා මතක් වෙන්න. එහෙම හේකුත් නැති නිසා මහා කල් 500ක් කියලා ඔච්චර අනන්ත කාලයක් ගියත් කර්මයේ ශක්තිය කවද හරි ගිවිලා ඉවරුණා දාට. ඇස් දෙක පියා ඉඳලා ඇස් කැරියා වගේ ඒ මොහොත විතරයි දකින්නේ. අන්න එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ තේරි වයන්නේ කයි තේරුම් ගන්න භාවනා කරන පළියෙ කියන පළියෙ ප්‍රඥාවේ ධර්මයේ තේරුම් ගන්න තුව ඔහම කරනකොට හුඟ දිනක යමාරි වැටෙනවා. ඔබ තෝරා ගන්න ඕනේ. ඉතින් මේ ගහන්නේ ලෞකික ලෝකෝත්තර අරමුණු උදෙසා අප උත්සාහයෙන් කටයුතු කිරීමේදී. ඉතින් උත්සාහයෙන් කටයුතු කිරීම තමයි හැම මොහොතකම කරන්නේ මම කිව්වේ ඒකයි. හිතනවත් උත්සාහ කරනවා. වේදනා සංඥා මනෝ සංකාර කියන වේදනා සංඥා කියන ටික උත්සාහයෙන් ගොඩනගගෙන බව දැනගන්නේ මම ඒකයි කිව්වේ නේව සංඥා නා සංඥා යන අවස්ථාවේ. ඒ අවස්ථාවේ තමයි ඒක දකින්නේ. එතකන් තේරෙන්නේ නැහැ ඒකේ වෙනස් වීම. එකින් එකට තේරුම් ගන්නවා. යමක් දුක කියලා තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. සැපක් කියන එක දුක කියලා තේරුම් ගන්න ක්‍රමවේදයක් එන ක්‍රම සිද්ධියක් බුදුරණන් වහන්සේ පෙන්වනවා පැහැදිලිව දැනගන්න. පංචකාමී හරි සැපයි කියලා ලෝකයා කියනවා. සැප ස්වභාවය තියෙන නිසාම සැපයි කියනවා. නැති එකට නෙමෙයි කිව්වේ. එහෙම සකවාසවාදී පංචකාමී තියෙනවා. තියෙන නිසාම ලෝක සත්‍යය එක පංචකාමී සුවයි කිව්වා. දැන් මේ පංචකාමී සුවයි කියන බුද්ධිලා ඊට වඩා සැපක් පෙන්වන දේලා තියෙනවා ධාන සුවයි. මේ පංචකාමී తాවකාලිකයි මේකට අරනහම සතරපා උප්පද්දියට හේතු වෙන මානසික දුෝෂ්‍යතාවයන් හැටියට බොහොම ආසන්නයි. ලෝභයේ ద్వේෂයේ බොහෝ කොට නැගිනවා මේ සැපත් පස්සේ යන්න ගියාම. මේ මේකේ ආදීනව දැකලා ආස්වාද වුණාට ඊට වඩා මේක භයානකයි නිකයි දකින්නකොට. මේට වඩා හොඳයි ප්‍රථම ධානයේට ගියා නම් ඒ සමාධිය කියලා හිතනවා. යම් කිසි කෙනෙක් උත්සාහ කරලා වැරවැරලා ප්‍රථම ධානිය ලබා ගත්තා නම් ඒ ප්‍රථම ධාන සමාපත්තියට සමවැදුනහා පේනවා. මේ ප්‍රථම ධාන සුවේ ඊට වඩා හරි සාන්තයි ප්‍රණීතයි. මේකට හරි බාධාවක් නේ මේ කාමච්ඡන්දේ. කාමීද හිත ඇදලියන්නේ. ඒතොර දකින්නවා ඒක කරදරකාරී දෙයක් නේ කියලා. එතකන් කාමියා හරි සැපයි කියලා හිතා හිටියම කෙනා දැන් පේනවා. මේක මහා වස කරදරයක්. මට මේ ඊට වඩා අග්‍ර සැනසෙල්ලේට මහා බාධකයක්. අන්න එදා දකින්නවා කාමයේ දුකයි කියලා. මොකක් නිසාද? ඊට වඩා සුවයක් ලෝකෙ තිබිලා දැක්කා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා ඒක සුවයක් කියලා කියනවා. ඒක සුඛ සුවතරයක් කියලා කියන්නේ. ඒක උපරිම සුවය කියලා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒක ප්‍රථම ධානය සුවය සුවය. එතන මොකද කරන්නේ? ඒ ප්‍රථම ධානය සුවයෙන් එහාට තව සුවයක් තියෙනවා. ඒක තමයි ද්විතීයික ධානය සුවේ. විතරක විචාර කියන දෙක ඉවර වෙන්න ඕනේ ඒකේ. ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාව කියන ධානාංග තුනයි තියෙන්නේ. ප්‍රථම ධානයේ සවිතක්ක සවිචාර කියන දෙහිකුත් තිබුණා. ආසන්න කාම හතුරුන්ගේ හැංගීමත් එනවා. ඒ දෙකම කරදරය. ඊට වඩා හරි සාන්තයි ප්‍රණීතයි අර ද්විතීයික ධානයේ තිබෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග තුනේ සුවේ. ඒක වරුවක් නෙමෙයි. ඒ සුවේ උපරිම සුවය කියලා කියන්නේ නැහැ. ඒක සුවයක්. ප්‍රථම ධානය සුවේට වඩා වැඩි සුවයක්. අන්න ඒතොර දකින්නවා. ප්‍රථම ධානී යම්කිසි සවිතක්ක විතක්ක විචාර දෙකක් තිබුණා නම් නැගින්න එනවා නම් ඒකට වදිනවා නම් ඒකට නැගිනවා නම් ඒක හිත හැතිරෙන්න වෙලාවක් තියෙනවා. මේ ද්විතීයික ධාන සුවේ ගන්න මහා බාධක කියන්නේ. ඒකට හරි මහා අවුල කරදරයක්. කොහොම දකින්නවා එතෙන්දී. අන්න එයා දකින්නවා අර සවිතක්ක සවිචාර දෙක විතක්ක විචාර දෙකේ මහා කරදර දුකක් නේ තියෙන්නේ කියලා. ඒකත් අරිනවා. අන් එතකොට දකින්න අර ප්‍රීති සුඛ එකකට දැන් හරි සුවයි. දැන් එතෙන්ට ගියාම දකින්නවා. මීටරම මේ ප්‍රීති කියන එක එන්නේ නැත්නම් සුවයයි ඒකාග්‍රතාවයයි ඉන්නනම් කොච්චර හොඳද? ඊට වඩා ලොකු සාන්තියක් තියෙන සුවයක් තියෙනවා. ඒ සුවේටපත් වෙලා පුරුදුනහම දකින්නවා. හරි කරදරයක් මේ ප්‍රීතිය. කොච්චර හරි ශාරීරික උපනංග ළඟ වෙනවා ප්‍රීතියක්. ඒ ඉහළ සුවේට යන මේක මහා කරදරයක්. එනම් මෙච්චර වෙලා හොඳයි කිව්ව ප්‍රීතිය දැන් දුකක් හැටියට දකින්නවා. අනිත් ධර්මයෙන් දකින්න හැටි. සුව දුක හැටියට දකින්න ක්‍රමී. ඊට පස්සේ දකින්නවා සුඛේකග්ගතාවයේ කියලා චතුර්ථ ධානය. එතෙන්ටපත් වෙනවා. එතන දකින්නවා මේ ශරීරයේ මේ උපේක්ෂා ඒකග්ගතාවේ චතුර්ථ ධානයට සුඛේ ගියහම සුඛේ ශරීරයේ පිනවනෝ. උපේක්ෂා ඒකග්ගතාවේ ශරීරයක් තියනවාද කියලාවත් දැනින්නේ නැහැ පොඩ්ඩක්වත්. මනෝ මේ කයක්වත් තියනවා කියලා දැනින්නේ. ඒ තරම් ආලෝකයක් විතරයි තියෙන්නේ. එදෙන්ද ගියාම ආයි සුඛයට වැටෙනකොට දැන් මේක හරි වෙහෙසක් නේ කරදරයක් නේ මීට කොච්චර සාන්ත සුඛයක් තියෙනද මේ අර කියන උපේක්ෂා ඒකාගතාවේ අන්න ඒ වෙලාවේ තේරෙනවා අර සුඛය කියන එක ධානාංගයේ ඒකත් කරදරයක් බාධකයක් අර උපේක්ෂා ඒකාගතාවීටපත් වෙලා හිටන් චතුර්ථ ධානයේ උපරිමයට යනවා තනිකර ආලෝකයක් විතරයි වෙන බර දෙයක් මොනවත් නැහැ සම්බන්ධයක් මොකුත් නැහැ ආලෝකයක් තියෙනවා හැබැයි ඊට පස්සේ එයා දකිනවා එතනින් අරමුණු වෙනා මීට වඩා සුවතන. ඒක තමයි ආකාසානංචයතනි. අනන්ත ආකාශයේ දකින්න පටන් ගන්නවා. අනන්ත ආකාශයේ මැද ආලෝකයක් වදින් හිර වෙලා ඉන්න ගුලියක් ඉලෙන ආලෝක ගුලියක් දකින්න පටන් ගන්නවා. මේ මොකද්ද? අර සුවයි කියලා හිටපු මේ මොකද්ද මේ? අර නිදහස් ආකාශයේ මොකද්ද? ඒකනේ නිදහස මේකේ. ඒක ඉතිවිච්ච ආලෝක කදම්ව ඇදිකල ඇදලා ඇදලා රහිනම් ආංශ වාසින් හිර කරලා මිදි කරලා අල්ලගෙන ඉන්න මේ හිර කරගෙන ඉන්නේ. මෙච්චර හොඳයි සුඛයි කිය geki ඒකටනේ. ඔය අදහස දකින්නකොට අර ආලෝක ගුලිය නැන්න චතුර්ථ ධානයේ උපේක්ෂා ඒකාග්‍රතාවීwidetilde ඒකාග්‍රතාවියත් දකින්නවා ඒක දුකක් නිදහස් වෙන්න ඕන නිදහස් ආස ඊට වඩා කොච්චර සුවද අරූපේට ගියා ආකාසානංචයතෙන් නවුත් එතෙන්දි දකින්නවා හරි සුවයක් වාගේ දැක්කට පරම සුවේ ඒක නෙවෙයි මොකක් නිසාද මේ අනන්ත විඥානය ආකාස ධාතුවකට බැඳිලා හැදිලා ඉන්නේ ආකර්ෂණයට ඇදිලා හිර වෙලා ඒ හිර වෙලා ඒකනේ බැඳිලා ඉන්න එක මහා වදයක් නේ ඒකෙන් විඥානේ නිදහස් වෙනවා නම් ආකාශයේ නිදහස් වෙන කොච්චර සාන්තද ආකාශයේ විච්ඡේ සුවයි කී කී හිටියෙ කියලා දැන් වෙනවා මහා කරදරයක් ආකාශේ ඒකෙන් නිදහස් වීම කොච්චර සුවද අන්න ආකාශයේ දුක දකින්න දෙන එතන මහා විඥානය දකින්න අනන්තව පෑදිලා ආකාශයේ නිදහස් වෙච්ච හරි සාන්තයි ඒක ඇත්තද කියලා බලනකොට මෙනෙහිකරනකොට පේනවා විදර්ශනාට නැගිනවා ඒක ඇත්තක් නෙවෙයි ඊ අනන්ත ආකාශයක් මනස විහිදිලා තියෙන්නේ උත්සාහයේ විහිදියේ ප්‍රසාරණයක් මේ තියෙන්නේ උසහේ වීර්ය වෙහස වෙහස විඳ විඳ ප්‍රහාණය කරනට වඩා මේකෙන් අහක් වෙලා ආකින්චඤ්ඤ කියන කිසිවක් නැතුව හිතයි ගතයි දෙකේ සම්බන්ධයක් නැතුව ඒකේ නිදහස් වෙන කොච්චර හොඳ ඒකේ ආකින්චඤ්ඤ ආයතන දෙනවා විඥානන්ත ඇතුලේ අනන්ත විඥානීය මහ වෙහස දුකක් නේ කියලා දකින්න ඊටලා කොච්චර සාන්තද මේ අත්හැරලා ඉන්නේ එහෙනම් මේකද සෑම සිල්ල මේකද පරම සුවේ එතන විදර්ශනා කරන දකින්න නෑ ඒකත් හේතුක ඵලයක් මොකද්ද මේ දැනීම් ඒකකයක ස්ථිර වෙන්න මනස විහිදුවලා මනසෙන් ගොඩනගනවා මේ නවතින්න ඉන්නේ ඇකිල්ල යන්න දෙන්නේ නැතුව නවත්වනවා නේ මනස නිරන්තරයෙන් ක්‍රියාව ශක්තිය දිදීනේ මේ තියා ඉන්නේ ඒක වෙහසක් නේ ඒ ශක්තිය දෙන එකත් මනසෙන් නැවැත්වලා මනස කොච්චර නිදහස් ඊට වඩා සුවයිනේ අන්නේතරපත් වෙන මොකද කරන්නේ අර ආකින්චඤ්ඤ කියන අවස්ථාවට ශක්තිය නිකුත් කරව මානසික උත්සාහයේ වීරිය නවතර කරනවා කොච්චර සාන්තද හිතියට වැඩිය සාන්තයි හැබැයි එකක් වෙනවා අර තිබ්බ තැන තියෙන්නේ හේතුඵලයේ ගිවිල යනවා බලාගින් දැද්දි අර මුං ඇටය තරම් කල් ඇටය තරම් තිවිච පොඩි ආලෝක පොඩ්ඩක් තිබුණා හිත කියලා ගොඩ නැගිලා කි. ඒක දැන් ගොඩ නැගගෙන තුහම හිතා නිදහස් වුණා මේක අඩු වෙලා අඩු වෙලා ගිහිලා අබ ඇටය තරම් වෙනවා ඉඳි කරු සුරත් තරම් වෙනවා ඔහොම ගිහිලා ගිහලා අන්තිමට ගෙවිලා ඉවරෙන්න යනවා. දැනීම ඉවරෙන්න යනකොට හිතෙනවා දැනීම ඉවරයි කියන්නේ ජීවිතේ ඉවරයි. මරණ බයක් එනවා. මැරිලා බෑ. ආයි ගොඩ නැගෙන ශක්තියක් දෙනවා. හැබැයි නවත්තන්නේ නැහැ කොතනකවත්. ආයිසරයක් අර මුං ඇටයක් තරම් කල්ලාර දැනීම ප්‍රමාණය දැනීම විසිරලා යනවා. ආයි කිවිල යනවා. දැන් පේනවා ජීවත්වයේද ගොඩ නැගුවා. අන්න දැනීම හැඟීම වේදනා සංඥා මනෝ සංකාර. සුද්ධ මනෝ සංකාරය ඔය. ගොඩ නැගුවාට පස්සේ කිවිල යනවා බලයින් දැද්දි. මොකුත් ඉතුරු කරලා නැහැ. ආයි ගොඩ නැගෙනවා ජීවත් වෙන්න. එතිය කිවිල යනවා බලයින් දැද්දි. මොකුත් ඉතුරු කරලා නැහැ. මොකද ජීවත් වෙන්නේ. ජීවිතය ගොඩ නැගන්නේ මොකද? ඔන්න උපරිම විදර්ශනාව නැගෙන සැන. මනෝ සංකාරවල දුක දකින්න දැන. ලෝකේ තිබෙන උපරිම නේව සංඥා නා සංඥා තියෙන දුක දැක්කහම තවත් මේ ලෝකේ සුඛ සමාධියක් නැහැ කියලා දකිනවා. එදාට මොකද කරන්නේ? ඒක අත්හැරලා දානවා ගොඩ නගන්න නැතුව. තවත් දුක් විඳින්නෙක් නැහැ. උත්සාහය විරි අවසානයි. එහෙනම් දුකේ අවසානය ඉදර ගහ ගියන් නිරෝධයට වටෙනවා. හිත ඉවරයි. හිතක් ගොඩ නගන්න තියෙන ශක්තිය වුණා නම් අනුපූර සමාපත්තියෙන් කියලා නව අනුපූර සමාපත්තියෙන් නිරෝධයට යනවා. නිරෝධයට ගියාට පස්සේ මොකද වෙන්නේ? අනාගාමී කෙනෙකුට තමයි ඒ විදර්ශනාවෙන් ඉතින් තමයි නිරෝධයට යන්නේ. අනිරෝධයට ගියාට පස්සේ අනාගාමී ඵලය ලැබු කෙනාටයි හෝ එහෙම නැත්නම් එතනින් අධ්‍යක්ෂින් පූර්ණ වුණා නම් අවිද්‍යාව දුරු වෙලා රහත් වෙයි. නැහ රහතුන් වහන්සේ තහ අනාගාමී කෙනෙකුට නිරෝධ සමාපත්තිය සම්බන්ධුනේ හැකි. යන ක්‍රමී. ඉතින් ওই ක්‍රමයක් තියෙන නමුත් පොතේ විතර පොඩ්ඩක් වෙනස් වෙනවා අධ්‍යක්ෂින් එකක්. පොතේ ලියනකොට අපි අර ඉස්සෙල්ලා කිව්වා අධ්‍යක්ෂින් නැති කෙනෙක් පොතේ ලියන්න ගියාට පස්සේ ආසන්න දෙයක් ලියන්න පුළුවන්. නමුත් නියම ඇත්තලිය වෙන්නේ නැහැ. ඉතින් පොතේ බලාගුවාම නත්ති කිංචි ගිය කියලා එතෙන්ට යනවා. එන්න ඒතන් සාන්තන් කියලා. එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි කියලා එතෙන්ටපත් වෙනවා කියලා කොහොම කියනවා. ඉතින් සාන්තයි ප්‍රණීතයි කියලා කිව්වනම් මොකද සාන්තයි අධ්‍යක්ෂින් නැති දේ සාන්තයි ප්‍රණීතයි කියලා ගන්න බැහැ. ඉන්න එක සාන්තයි ප්‍රණීතයි කිව්වොත් එතන ඉක්ම යන්න ක්‍රමයකුත් නැහැ. යම්කිසි සමාධියකදී නම් මේකම සාන්තයි මේකම ප්‍රණීතයි කිය කිව්වොත් ඒකේ දොස් දකින්නේ නැහැ නේ. ඒකේ සුවනේ දකින්නේ. කොහොමද ඉක්ම යන්නේ? ඉතින් මේ වගේ තැන් තියෙනවා තර්කයේ ගැලපෙන්නේ නැහැ. අධ්‍යක්ෂින් නැති අය සමහරවල් ලියපු කෙනස් වෙන්න පුළුවන්. අධ්‍යක්ෂින් දැක්කහම වෙන්න පුළුවන් ඒ බුදුරණහතගේ දේශනාවේ මූල ධර්මයක් තියෙනවා. යමක් ඉක්මවන්න නම් ඒකේ ආදීනව දකින්න. ඒකේ දුක කරදරේ දකින්න. ඒකේ ඉක්ම යා මේ සාන්තිය දකින්න. අන්න එහෙම යනකොට ක්‍රමානුකූලව කෙරවට යන ගිය හැකිය. ඉතින් ඔහොම ක්‍රමයක් තියෙනවා. ඉතින් ওই ක්‍රමී තේරුම් අරගන්න ඕනේ. ඉතින් උත්සාහයෙන් කටයුතු කරනකොට ඉතින් ඔය කියන මේ යත්තේ ඇති වෙන්නේ ඔන්න ඕකයි. ඉතින් මේ රූප ශබ්ද ආදී ලෙස ස්පර්ශවන අරමුණු සියල්ලම විපාක දෙ කියලා මේ අහන්නේ. මොහතක හරි විපාක තමයි එන්නේ. සංසාරේ ඉස්සෙල්ලත් බැයි විපාක කියලා ගත්තොත් තමයි ඒක පටලවා ගන්න. මොහතක හරි කර්මයේ විපාකයක්. ඔතන ඇති වෙනවා. ඉතින් මේක දැනගන්න මේ රූප සද්ද ආදිය ලැබෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මෙන්න මේ රූප ශබ්ද ආදිය අපිට ලැබිලා. මෙන්න රූපයක්, මෙන්න ශබ්දයක්, මෙන්න ගන්ධයක්, මෙන්න රසයක්, මෙන්න ස්පර්ශයක්. මෙන්න මේ ජාතිය රූපයක්, මෙන්න මේ ජාතිය ශබ්දයක් කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. ඔය දකින්න ක්‍රමී ඇහැට රූපයක් එනකොටම කවදාවත් දකින්න බෑ. ඇහැට රූපයක් එනකොට මනසට අවශ්‍ය කරන්නා වූ යම්කිසි රූප ක්‍රමවේදයක් ඇතුළට ගත්තා. බ්ලොක් එකක් ගත්තා, බ්ලොක් එක ගහලා තව ෆොටෝ එකක් ගත්තේ නෑ. අනිවාර්ය ක්‍රමයක් කළා. ඇහෙන් රූපයක් දකින්න රූප මාත්‍රයක් දකින්නකොට වර්ණ මාත්‍රයයි දැක්කේ. රූපයක් දකින්න ඇහෙන් බෑ. රූපයක තියෙන තැනින් තැන තියෙන වර්ණ මාත්‍රයයි මොහොතේ මොහොත ගන්න. මෙහෙම ගත්තාම ඔය පංචද්වාර ආවර්ජනය කරලා ගන්න. එන්න මේ පංචද්වාර චිත්ත වීති. ඒ පළවෙනි එක චිත්ත වීතියේ රූප මාත්‍රයක් ගන්නවා. රූප මාත්‍රේ අර ගන්නවා විදිහට. ඒතර වර්තමාන මාත්‍රිය ගෙවිලා යනවා. ඒතර මොකද වෙන්නේ? ඔය ගත් එක මනෝද්වාරයෙන් ගලගන්න මනෝද්වාර චිත්ත වීති තුනකින් බලවත් කරන්න ඕන. එතකොටයි අර බ්ලොක් එකේ යථා සටහන් හම්බ වෙන්නේ. බ්ලොක් එකේ සටහන කිව්වේ ඇහින් චක්කුද්වාර චිත්ත වීතියකින් ගත්ත සටහන. දැන හඳුනා ගන්න හම්බ වෙන අවස්ථාවයි ඔය කියන්නේ අර කියන මනෝද්වාර චිත්ත වීති තුනක් යනකොට. පළවෙනි චිත්ත වීතියේදී සටහන ගත්තා. සටහනෙන් බ්ලොක් එකක් ගත්තා. පංචද්වාර චිත්ත වීතියේ සටහනේ බ්ලොක් එකක් ගත්තා. පළවෙනි චිත්ත වීතිය ගොඩනගලා මනෝද්වාර චිත්ත වීතිය. ඒක තව සුද්ධ කරගන්න තවත් ඒකට අනුබද්ධ ආධාරක මනෝද්වාර චිත්ත වීතියක් යනවා. ඒ මනෝද්වාර චිත්ත වීතියට ගියහම ඒක දැනගන්නවා වැඩහුරුකමක්. මොකද්ද කියලා හරියට නිශ්චයක් නැහැ. රතු පාට දෙයක් කහපාට රුහුණු දෙයක් හතරයක් දෙයක් එහෙම එකක් දැක්කා මොකද්ද කියන්නේ පෙට්ටියක්ද දැක්කේ නැහැ ගල්ගිරියක්ද දැක්කේ නැහැ එහෙම තෝරාගත්තේ නේ තවත් එකක් යනවා චිත්ත වීතිය ඒකට අනුබද්ධ ආධාරක අන්නේ එක දකින්නවා ආ මේ ගල්ගෙඩියක් නේ මේ පෙට්ටියක් නේ මේ ලස්සන හදලා තියෙන මැටිගුලියක් නේ අන්නේ වගේ ඒදී හරියට හඳුනා ගන්න දෙන්න එනවා හැබැයි ඇලුම් කලි නෑ තව ගැටුනේත් නෑ ඔන්න හැටි හඳුනා ගන්න එනකොට මනෝද්වාර තුනක් ගිහිලා තමයි මෙන්න රූපයක් මෙන්න මේ ජාතිය શબ્දයක් මෙන්න මේ කෙනෙක් ස්ත්‍රී රූපයක් මෙන්න පුරුෂ රූපයක් මෙන්න යම් කිසි ෆොටෝ චිත්‍රයක් මේ ආදි වශයෙන් දැනගන්නේ ඔන්න තුන්වෙනි මනෝද්වාර චිත්ත වීතිය එතකොට ඒ වගේම දැනගන්නවා මේ අහවල් නම් ඇති කෙනා නැත්නම් මේ මිනිස්සෙක් මේ තරුණයෙක් මේ තරුණියක් මේ ළමයෙක් මේ මිනිස් ළමයෙක් මේ බල්ලු හැටියෙක් මේ ලොකු බල්ලෙක් ඔය ආදි වශයෙන් ඔක්කොම දැනගත්ත හැකි ඒ දැනගන්න මට්ටම එන්නේ අර අරගන්න ඒවා මනෝද්වාර අවස්ථා තුනක් ඉක්මවලා තුන්වෙනි මනෝද්වාරයට ආවට පස්සේ ඔන්න ඔතෙන් දෙනකන් ගන්න පුළුවන් රහතන් වහන්සේගේ ගණීමේ නෝ ඔතෙන් දෙනකන් රහතන් වහන්සේ ඔයින් එහා ගන්න නැති නිසා ඔය ටික රහතන් වහන්සේගේ මනෝද්වාර තුනකින් පූර්ණ වෙලා එනවා ඉතින් මේක හරි ප්‍රාඥයක දැන් මේක අහන්නේ මොකද්ද මේ අහන්නේ මේකින් මේ ස්පර්ශ අරමුණ මේ සියල්ල විපාකද කියලා මේ අහන්නේ මේක මේ පටිච්චසමුප්පන්නව මේ මෙනෙහි කරන ආකාරය කියලා දෙන්න කියලා ඒක තමයි මේ දැන් පටිච්චසමුප්පන්නේ විග්‍රහ කළේ පටිච්චසමුප්පන්න මෙනෙහි කරන ආකාරයේ ප්‍රකාශ කරන්න කියලා මේ ඉල්ලීම කළේ දැන් ඉතින් මේක මොකද්ද වෙන්නේ ඔය චිත්ත වීති හතර පටිච්චසමුපාද හතරක් අනුබද්ධව ක්‍රියාත්මක වෙනවා ඔබට ඒක හරිය ගැඹුරුයි මහසાગරයේ වැසා වාගේ මේක කියන්න ගියෝ හැබැයි පොඩ්ඩක් කියා දෙන්න මේක ගැඹුරව තෝරගන්න මෙහෙම ප්‍රශ්න අහන්නේ මෙහෙම එකක් මේ විසඳන තියෙනවා බුද්ධ ශාසනේ ඒක කියා දෙන්න ඕන හිතා මේ පොඩ්ඩ කියා දෙනවා මෙන්න මේකේ පළවෙනි චිත්ත වීතියක් හටගෙන ඇහැට රූපයක් අරමුණු වෙනවා මෙන්න බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සරියුත් මහරහතන් වහන්සේ ඒ ශ්‍රාවක ඥානීන් විග්‍රහ කරලා දීපු හැටි ඔය ඇහැට රූපයක් එන වෙලාවට මේ විඥානය හැදිලා එන ආකාර ක්‍රමයේ අන්න ඒක තමයි ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද යත්මින් සමයේ යම් සමයක සෝමනස්ස සහගතං මේ දිට්ටි සම්පවිත චිත්තං උප්පන්නං හෝති දැන් සෝමනස්ස සහගත දිට්ටි සම්පවිත හිතක් උපදිනවද මේ ඉස්සෙල්ලාම පටන් ගන්න හිතක් ගැන මේ කියන්නේ එතකොට දැන් මේ දිට්ටි සම්පවිත හිතක් උපදිනවා කියනකොට මේ ඒක මූල පටන් ගන්න ආකාරය මොනවද රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා රූපාරමුණක් සද්දාරමුණක් ගන්ධාරමුණක් රසාරමුණක් පොට්ටබ්බාරමුණක් ධර්මාරමුණක් කියන මේවෙන් කෝක හරි එකක් අල්ලගෙන යන් යන් වා පනාරම්භ ඒ කෝක කරි එකක් මුල් කරගෙන තස්මින් සමේ ඒ සමේහි අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා පත්‍යෙන් සංඛාර වේ ඔන්න ඇහැට රූපයක් ඇවිල්ලා ඉස්සෙල්ලාම අරමුණ එනකොට ඇහැට රූප අරමුණක් එන මොහොතේ දැන් පටන් ගන්න චක්‍රය පටන් ගත්තා. ඔන්න ඔක තමයි අපි කිව්වේ පළවෙනි පංචාද්වාර චිත්ත වීතිය. ඔන්න පළවෙනි පංචාද්වාර චිත්ත වීතියේ පටිච්ච සමුප්පාද චක්‍රය. මොකක්ද යන්නේ? යං යං වාපනාරම්භ සත්‍යින් සමේ අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාමං නාමපත්‍ය චත්තායතන චත්තායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ආ ශෝක පරිදේ වේකැල නෙමෙයි මේ ජරා මරණ ඉතින් ඵලින් කොටස ඉවරයි ඔන්න පළවෙනි පංචාද්වාර චක්කුද්වාර චිත්ත වීති ඒ චිත්ත වීති අවසානට ගිහිල්ලා තම භවාංග දෙකකින් කෙරෙන හැරි මේ තදාරම්මන දෙකකින් චිත්ත වීති චිත්තක්ෂණ 17 කෙලවර වෙනකොට ඔන්න එක පටිච්චසමුපාදයකින් ක්‍රියාත්මක කියලා ඉවරයි. හැබැයි ඕකට අනුබද්ධ ආධාරක චිත්ත වීති ඊළඟට පටන් ගන්නවා මනෝද්වාර. ඒ මනෝද්වාර චිත්ත වීති යනකොට අර ඉස්සෙල්ලා ගිය ක්‍රමයට ඕනම් කියන හැඟුමක් වෙලා එනවා මේ කණිකර තේරෙයිද මන් දන්නේ කියනකොට. පළවෙනි චිත්ත වීති ඔය කියන පටිච්චසමුපාදයෙන් කිව්ව පටිච්චසමුපාද චක්‍රයේ අවසානයේ ජරා මරණ කියන දෙන්න යනකොට අන්න ඒකෙ සිද්ධ වුණා එක දෙයක්. මගද පටිච්චසමුපාති මේ චිත්ත වීතියත් එක්කලා හටගත්ත චිත්ත වීතියක් මෙන්න මෙහෙම අතීත භවංග භවංග චලන භවංග උපජ්ජේල පංචාද්වාරා වජන චක්කු විඥාන සම්පටිච්චන සම්තීන වොත්තපන ජවන 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 හතයි තදාරම්මන දෙකයි චිත්ත වීතිය චිත්තක්ෂණ 17 සම්පූර්ණයි මේ පැත්තෙන් පටිච්චසමුපාද එක චක්‍රය සම්පූර්ණයි ඔන්න පළවෙනි දැන් අපි අහන්නේ ඇහැට රූපයක් පේනකොට දැන් අපි දකින්නේ නැති නමුත් විහෙස කරව අපි කරන දෙයක් මේක ක්ෂණයකින් සිද්ධ කරනවා අපිට තේරෙන්නේ නැහැ පටිච්චසමුප්පාද වෙච්ච හැටි මේ කිව්වේ. පටිච්චසමුප්පාද චක්‍රයේ පළවෙනි චක්කුද්්වාර අතිමහන්තාරාමන චිත්ත වීතිය පටිච්චසමුප්පාද චක්‍රයක් වෙයි කිව්වේ. මේ හරි ගැඹුරුයි. පොඩ්ඩක් කියා දෙන්නේ මේක නැවත නැවත අහන්න තුවා තියදී එක්ක. නැන්න මේක කියන්න වෙනවා ලොකිය බෑ. කිව්වහම තේරෙන එක ඕනනම් දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා තව තවත් අහලා තේරුම් ගනි දෙකෙන් එක. දැන් මොකද ඉතින් පළවෙනි චක්‍රය ඉවරෙනකොට අනිසරේ දෙවෙනි පටිච්චසමුප්පාද චක්‍රය පටන් ගන්නවා. දෙවෙනි නෙන පළවෙනි මනෝද්වාර චිත්ත වීති ආරම්භයත් එක් කරා. අනේ පළවෙනි මනෝද්වාර චිත්ත වීති ආරම්භ වෙනකොට මොකද වෙන්නේ? ඒකේ අර භවාංග චලන කියන එතෙන්ට එනවා. භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර වජ්ජන. ජවන ජවන කියලා ජවන හතක්. තද ආරම්භන දෙකකින් පළවෙනි මනෝද්වාර චිත්ත වීතියේ විරයි අනුබද්ධ ආධාරක. ඒ ආධාරයෙන් කලේ මොකද? අර ඇහැට ආපු රූපේ બ્લોක් එක ගන්නද? ඇහැට ආපු රූපේ ඒ මොහොතේ ගත්ත චක්‍රීය සටහනේ બ્લોක් එක. නැත්නම් එක් තියෙන ඒ සටහන. මනසට වැද්දගත ඔන්න ඔය කියනවා දෙවනි පටිච්චසමුප්පාද චක්‍රී. මේ දෙවනි මනෝද්වාර චිත්ත වීතිය. ඔය මනෝද්වාර චිත්ත වීතිය පටන් ගත්ත තැන් පටන් කෙලවරින් ආයතරයක් පටන් ගන්නවා. අනුබද්ධව නැගුණ දෙවනි පටිච්චසමුප්පාද චක්‍රී. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාමං නාමපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ දෙවෙනි පරිච්ඡසමපාචක්‍රී ගියා. දෙවෙනි අර මේ පළවෙනි එකේ මේ අර මනෝද්වාර චිත්ත වීතියද එන්නද පංචාද්වාර චිත්ත වීති එකක් ගියා. මනෝද්වාර චිත්ත වීති එකක් ගියා. පරිච්ඡසමපාද එකකින් ඒ දේ ගොල් නැගිලා ඉවරයි. මේ පොඩි මොහොත තුළ සිද්ධ වෙන දෙයක් මේ කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සටහන ගත්තා මිස මේ සටහන හඳුනාගත්තේ නෑ තව. තුන්වෙනි දෙවෙනියට එනවා. නැවත මනෝද්වාර චක්‍රය. මනෝද්වාර චිත්ත වීතිය. ඒ තර කරන ක්‍රමයේ තමයි. භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර වජ්ජන ජවන මේ ඊටවා ජවන හතක් ගිහිල්ලා තදාලම්බන දෙකක් කියලා දෙකකින් ඉවර වුණා. තුන්වෙනි දැන් දෙවෙනි මේ මනෝද්වාර චිත්ත වීතිය ඒකි. ඕකට යනකොට එයා දැනගත්තා අර දැකපු දර්ශනේ මොකද්ද? මන්ද පෙට්ටියක් වගේ එකක්, කණුවක් වගේ එකක් ටිකක් රතු පාටට තිබුණා. ඕන් කොහොම මට්ටමක පතකේ. ওই මට්ටමට ගොඩ නැගිලා ඉවරයි. දැකපු දර්ශනේ මනස මෝරවලා ගන්න හැටි. ඊට පස්සේ නා තුන්වෙනි එක. අර විදිහටම මනෝද්වාර චක්‍රය ක්‍රියාත්මක වෙනවා. මනෝද්වාර චිත්ත වීතිය. මොනවද? භවංග චලන, භවංග උපච්ඡේද, මනෝද්වාර වජ්ජන, ජවන හතයි, තදාරම්මන දෙකයි. ගියා කෙලවර වුණා. ඔතන කෙලවර වෙනකොට ආ මම මේ දැක්කේ ආවල් ජාතියේ රූපයක්. ඔන්න ඔතෙන්ද රූපය හැඩරුව ස්වභාවය තවරගත හඳුනාගත්තා. ඔන්න ඔක හඳුනා ගන්නට මොකද උනේ? අර අපි ඉස්සෙල්ලා කිව්වේ අර මේ චක්‍ර දෙකක් අපි කිව්වා. දැන් තුන්වෙනි එකේ චක්‍රය කිව්වේ නැහැ. අර පෙට්ටියක් වාගෙන කණුවක් වාහයක තියෙන මොකද්ද දන්නේ නැහැ කියලා සැකූ සැතුව මොකක් හරි කියලා දැනගත්ත එකේ පරිච්ඡසමුප්පාචක්‍රය. ඒ මට්ටමනේ ගොඩ නැගුණේ කොහෙන්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය චට්ඨායතන චට්ඨායතනපත්‍ය පසෝ පසපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. ඒකේ තුන්වෙනි අවස්ථාවේ පරිච්ඡසමුප්පාචක්‍රිය ක්‍රියාත්මක වුණා. අර කියන තුන්වෙනි චිත්ත වීතියේද, ඒ කියන්නේ එකක් පංචද්වාර චිත්ත වීතිය, මේ චක්කුද්වාර චිත්ත වීතිය, අනික මනෝද්වාර චිත්ත වීති දෙකක් ගියා. ඒ තුනට දැන් සම්පූර්ණ කරගන්න හතරවෙනිට ආවා මනෝද්වාර චිත්ත වීතිය. අන්නේ ලයි තමයි ආ මේ අහවල් පුද්ගලයෙක්නේ, මං හිතුවේ කණුවක් කියලා හදෙන්ට හිටගෙන ඉන්න ඕනේ මේ අහවල් එක කරන්නේ. අන්න ඒ වගේ දැනීම හොඳට පූර්ණ කරලා දැනගන්න හතරවෙනි මනෝද්වාර චිත්ත වීතිය එන්න ඕනේ. ඒකත් අර ක්‍රමයට වෙනවා. මනෝද්වාර ආවජන ඒ වගේම ඉන්නේ ඉසෙල්ලා මේ භාවංග චලන භාවංග උපච්ඡේද මනෝද්වාර ආවජන ජවන හතයි තදාලම්බන දෙකයි. අන්න චිත්ත වීති හතරක් ගිහින් ඉවරයි. ඔතෙන්දී සම්පූර්ණ යමක් හඳුනා ගන්නකොට අන්න ඒකේ දෙන හතරවැනි හිත වීති යනකොට ඒකේ පරිච්ඡසමුපා චක්‍රයක් තියෙනවා. අන්න ඒක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන. දැන් චට්ඨායතන දෙන්න ගංගාවේ. දැන් ඉන සලආයතනේ. සලආයතනපත්‍ය වසෝ පසපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. ඔන්න ඔකට කියනවා ප්‍රවෘති පරිච්ඡසමුපාදී චිත්තක්ෂණේ. වර්තමාන චිත්තක්ෂණය කියලා කිව්වේ චිත්තක්ෂණේ නෙමෙයි වර්තමානයක වර්තමානය කිව්වේ ඔන්නේ එක ඇහැට පේන රූපයක් අරගත්ත පංචද්වාර චිත්ත වීතියක් අරගත්තා නම් ඒක අනුපද්ද ආධාරක චිත්ත වීති තුනකින් මෝරෝලා ඒක හොඳට පැහැදිලි කරලා දෙන්න ඔන්නේ කාණ්ඩි චිත්ත වීති හතරක් යන පරිච්ඡ සමපාද හතරක් යන මෙන්න මේකද කියනවා යම්කිසි කාල සීමාව තුළ වර්තමානයේ කියන සම්මතය ඕකට කියනවා මේ හිතෙන් රූපය දකින වර්තමානයි හරි ගැඹුරුයි ඉතින් මෙයා තෝරන්න පුළුවන් ද කියලා මම කිව්වේ මෙහෙම එකක් බුද්ධාවේ කේස් ගහක් වෙනසක් නැතුව තියෙනවා යම රූපයක් දකින්න ආකාරය. සද්දයක් අහන්නේ තොමයි. ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලබන්නේ තොමයි. ඔය හැම එකකම අනුබද්ද ආධාරක මනෝද්වාර චිත්ත වීති තුනක් යන්න ඕනේ. ඒ කියන්නේ ඒක ලැබුණාම ඒකත් එක ඒකාන්තිය ගිහින් තමයි නවතින්නේ. මේ ධර්ම චිත්ත නියමයක්. යනකොට පරිච්ඡසමපාද හතරක් ඔය හැම එකක් ගන්නෙම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ පරිච්ඡසමපාදයෙන් අහක් වෙච්ච දැකීමක් ඇහිීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔය ගැඹුර පෙන්නේ මේක හරි ගැඹුරුයි. ඉතින් මේක මේ පටිගත කරගපේ යලි යලි අහන්න. අහනකොට අහනකොට තේරුන්නේ නැත්නම් හරි තේරිලා හිටන් පොඩ්ඩක් හරි තේරුන්නේ නැත්නම් දැන් ආයි තහනමයි. එතන නැවත වංගික සුද්ධ කළා විග්‍රහ කළා දෙනවා. ඒකත් නැවත අහන්න. ඔය මොහ අහනකොට හේතු වාසනා තියෙනවා නම් ධර්මයේ ගැඹුර රස විඳින්න. අභිධර්මයේ හේතු වාසනා තියෙනවා අභිධර්මයේ කියන්නේ තෝරා ගන්න. ඔය කියන්නේ ගැඹුර තේරෙයි. වැටුණාම පුදුම සාන්තියක් එනවා මේ බුදුරන් වහන්සේගේ අනන්ත ඥානයේ කොච්චරද. උන්වහන්සේගේ ඥානෙ විග්‍රහ කරලා දුන්න සාරිපුත්ත මේ දරි මහරහතන් වහන්සේගේ ශ්‍රාවක ඥානෙ මොනතරම් ගැඹුරුද උන්වහන්සේලා මේවා කේස් ගහට පෙන්ලා දීලා තිනා අපිට මේ හිතා ගන්න බැරි දෙයක් අපි ඇහැට රූපයක් පේනවා කණ්ඩ ශබ්දයක් ඇහෙනවා නාසයේ ගන්ධයක් දැනෙන මේ ස්වභාවයෙන් නිගම සිද්ධ වෙනවානේ අපි හිතන්නේ ඔහොම එකක් ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ නැහැ ඔන්නේ කාරණේ සිද්ධ වෙන්නේ ඒක හැම එකක් ගානේ එහෙනම් දැන් ඔතන කියනකොට අපිට තේරෙන්න ඕනේ දැන් ඉතින් ඇහැට පේන එක පරිච්ඡසමුප්පාද කණ්ඩ හැවුන ශබ්දේ පරිච්ඡසමුප්පාද නැද්ද දැන් කියන දේක් තියෙනවා නාසයෙන් දැනෙන ගන්ධය දැනෙන එක පරිච්ඡසමුප්පාද නැද්ද පරිච්ඡසමුපාද චක්‍ර හතරකින් ක්‍රියාත්මකයි තමයි රූපයේ පේන්නේ සද්දේ ඇහුනේ ගන්ධයේ දැනුනේ රසයේ දැනුනේ ස්පර්ශයේ දැනුනේ ඉතින් හිතර ගන්න එක ඔය හිත පහළුණ හැටි තමයි කිව්වේ පංචද්වාරයෙන් හිත ගොඩනැගිච්ච හැටි මොනවද රූප දකින්න සද්දහන ගඳ දැනගන්න රස දැනගන්න ස්පර්ශ දැනගන්න හිතක් ගොඩනැගුනේ පංචද්වාරයේ හිතේ ඔන්න ඔයද මනෝද්වාරයෙන් තමයි ගොඩනැගුනේ ඔන්න ඔය ගොඩනැගුණාට පස්සේ ඔය හැම එකක් ගානෙම අවිද්‍යා තෘෂ්ණා බලවත් එනකොට සසල ගමනේ පුතත්ජන මානසිකත්වයේ හෝ නැත්නම් සසල ගමනේ හීතු වෙන මානසිකත්වයේ තියෙනකම් හතරවැනි පරිච්ඡසමපාද චක්‍රයක් නැගිරුම්. අන්න ඒක තමයි පරදින පරිච්ඡසමපාදේ. ඔය කියන පරිච්ඡසමපාද චක්‍රය අර ඉස්සෙල්ලා කිව්ව විදිහට පරිච්ඡසමපාද චක්‍රයක් නැගිලා. මනෝද්වාරිය බලවත් වුණාම අන්නේ බලවත් වෙන මනෝද්වාරිය හට ගන්නවා චිත්ත ජවන හත. ඔන්න ඔය ජවන හතෙන් පළවෙනි ජවනේ ඒක මේ අත්බැවේදීම යම්කිසි කර්ම විපාක වශයෙන් ගෙවන්න හේතු වෙන්නා වූ දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් ගෙන දෙනවා. අන්න ඒකේ මැද පහ අනන්ත සංසාරයේ කවදා හෝ උප්පත්තියක් ගෙන දෙන්න හේතු වෙන්නා බල නිපදවන. ඒකේ අවසානයේ මතු භවී ලැබුණොත් මතු භවී ගෙනත් දෙන්න බල නිපදවන නැත්නම් අහෝසි වෙනවා. ඔන්නේ මැද පහ තියෙන්නේ ඔන්නේ කියන හතරවැනි චක්‍රී ගියහම ඒ කියන්නේ මනෝද්වාරයෙන් ගියේ මනෝද්වාර චිත්ත වීතිය හතරවෙනි චිත්ත වීතිය ගොඩනැගුණොත් තමයි සසල ගමනට හේතින අවිසංකාර නැගින්නේ. එතකන් නැගෙන්නේ ප්‍රවෘත්ති විපාක වල හරිය විතරයි. එහෙනම් රහතන් වහන්සේට ඔය හතරවෙනි එක නැගෙන්නේ නැහැ. ඒක ආදීනව දැකලා ඒකෙන් නිදහස් වුණාට පස්සේ උන්වහන්සේට චක්කුද්වාරයෙන් පෙනීම තියෙනවා. සෝතද්වාරයට ඇහිම තියෙනවා. ඇහිච්ච එක හඳුනා ගන්නවා. හොඳට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒක අල්ලගෙන ඇලීමයි ගැටීමයි මුලාවටයිපත් වෙන්නේ නැහැ. මොකද හතරවැනි එක ගොඩනගාගෙන තමයි ඒකට යන්නේ. එහෙනම් පෘථජ්ජනය අරියත්තරපත් වෙන එකක්. ඔන්න හතරකින් ගිහිලා පහක් සම්පූර්ණ කරගන්නවා. මේ ඇහෙන් කනින් දිවෙන් ආසෙන් ගත්තා වූ ධාරිය මුල් කරගෙන හටගත්තා වූ අර කියන මේ අර කියන මනෝද්වාර චිත්ත වීති හතරක් ගොඩනගලා හතරවැනි එකේ භුක්තියෙන් තමයි සසර ගමන් කරන්නේ. මහා බලවත් පෞකම් වල ශක්තිය ගොඩනගන්නේ. මනස ඔතෙන් ගොඩනැගුවේ නැත්නම් කර්ම කර්මයේ විපාකයේ බලවත් නැහැ. කර්ම විපාකයේ බලවත් වෙන්නේ අවිද්‍යාවේ බලවත්කම නිසා ඔන්න හතරවෙනි පරිච්ඡසමුපාද චක්‍රය ගොඩනගලා. අන්නේ චිත්ත වීතිය ගොඩනගුනහම ඒකේ පරිච්ඡසමුපාද චක්‍රෙත් ඒක නැගිනේ කි තමයි සසල ගමනට හේතු වෙන අභිසංකාර ගොඩනැගින්නේ. මේක හරියි ගැඹුරුයි. ඉතින් මේ චක්‍රය දකින්න ඕනේ නැහැ නිවන් දකින්න. මේ ධර්මීය ස්වභාවයක් ඔය කියන්නේ. මේවා න්‍යායානුකූලයි. විද්‍යානුකූලයි. මේක නිකන් ආවට කියලා පෙන්නන එකක් නෙමෙයි. ඉතින් මෙහෙම සිද්ධියක් තියෙනවා මේ ලෝක සත්‍යයගේ සිත් ගමන් කිරීමේදී පරිච්ඡසමුපාද චක්‍රය යන හැටි. ඉතින් මේ හැම එකක්ම පරිච්ඡසමුපාද හේතු වශයෙන්, ප්‍රත්‍ය වශයෙන්, අඤ්ඤමඤ්ඤ වශයෙන්, සම්පවිත වශයෙන් කියන හතර ආකාරයකින් බැඳිලා 16 ආකාරයකින් ওই මොහොතේ ක්‍රියාත්මක වෙනවා. හතර ආකාරයේ පරිච්ඡසමුපන්න ওই කියන ලක්ෂණ හතරකින් ක්‍රියාත්මක වෙනවා මොකද හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත කිය. ඉතින් ඔය විග්‍රහ කරන්න කිව්ව මුළු දවස් ගානක් විග්‍රහ කරන්න දෙනවා එකින් එක. අනික ඇර පිස්සු හැදෙනවා මොන වගුලන්ද මේ අපි ආවේ බණ අහලාද මොනවා හරි තෝරා ගන්න ටිකක් අහන්න මේ එකින් ප්‍රශ්නයක් දාලා මුළු දවස ගත වෙනවා එකින් මලක් දොස් කියන්න පුළුවන්. දොස් නොකියවත් හිතර එනවා පැහැරීමක්. අපිට තේරෙන එකක් ඒ යන්නේ නැහැ කියලා. ඉතින් මේක නොකිය බෑ මේ අහන්නේ මේ හතර වතාවක් ඇහුවා කිව්ව හිඳ මම මේ විග්‍රහ කළේ. මේ විග්‍රහ නොකරන්න හේතුව මේකයි. මොකද මේක අනික් අයට කී දෙනෙකුට මේක දේරේ 100 දෙකෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. කාලේ යනවා. ඉතින් මේ හතර වතාවක් ඇහුවත් මම මෙච්චර මේ හතර වෙනි තව අහපු හිඳ මේ විග්‍රහ කළේ මෙච්චර දවස් මේකට ගෙවිවි. ඉතින් හරි ගැඹුරුයි ධර්මයේ තේරුම් ගන්න ඔහොම එකක්. මොකද කිව්වේ? ඔව්. මුල් තුනේ යනවා. විඥානේ එනවා. ඒ විඥානේ අර මේ අபிසංකාර විඥානයක් නෙමෙයි. අபிසංකාර වලටපත් කරන්නේ හතරවෙනි මේ මේ මනෝද්වාර චිත්ත වීදී. ඒක තමයි රහතන් වහන්සේගේ නව තින්නේ. මේක ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නේ හරියයි නැති වෙන්නේ. කුසල මුල පත්‍ය සංකාර උන්වහන්සේට තියෙන්නේ. නමුත් ඒකත් ඔය ක්‍රමේ තමයි යන්නේ. දැන් යම්කිසි කෙනෙක් දර්ශනයක් දැක්කාට පස්සේ විපාක හිතක් හටගෙන විපාක හිතෙන් ඔය නැගුවේ අවිද්‍යා ප්‍රත්‍ය සංකාරා යන ක්‍රමේ. කුසල මුල පත්‍ය සංකාරා කියන එක යන අනික් අතට. ඒක ගියහම සාතන් වහන්සේ දෙයින් හට යන්නේ නැති ආරි මාර්ගයේ පූර්ණ ක්‍රයට කුසල මූල පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම නාම පත්‍ය චට්ඨායතන ඔය ක්‍රමී තමයි පළවෙනි කියන්නේ. අවිද්‍යා පත්‍ය කියලා යන්නේ ලෝභ දේශ මොහ මුල් කරගෙන යන්නේ ඒවට. රාග දේශ මොහ. එයාට අලෝභ දේශ මොහ මුල් කරගෙන පරිච්ඡ සමපාදිය ගොඩනගිනවා කුසල වලට. කුසල වැඩෙන මේ ක්‍රමීට. දැන් දර්ශනය දකින්න ක්‍රමවේදී අරකයි. ওই දර්ශනේ දකින්න කොට අවිද්‍යා සහගතව වැඩෙනවා තමයි අවිද්‍යා පත්‍ය සංකාරා කියලා පටන් ගන්න පරිච්ඡ සමපාදිය. මේක අලෝභදී සමෝහයේ මේ දර්ශනේ යොමු වෙලා ඉන්නවනම් කුසල මූල පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන සිද්ධාන්තෙන් එක නැගිනවා. ඒකයි වැඩි. ඔව්. ඒක තමයි කියන්නේ. සත්පුරුද සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ කියනකොට එතන ගැලපෙන්නේ නැති වෙනවා. මොකද සත්පුරුද සංසේවනයේ විශේෂ ගුණයක් ලැබෙනවා. අර සමාධියට ගන්නවා මේ මානසිකත්වයේ මානසිකත්වයේ සම්බන්ධ කරලා. පොඩි ළමයාට තනියෙන් නැගිටින්න බලනකොට නැගිටින හැටි පොතක ලියා තියෙනවා. අතදියා කෙනෙක් නැගිට ඕනෝ. දැන් මොකද කරන්නේ? ක්‍රම දෙකක්. ළමයා බයිසිකලයක් පදින්න හදනවා. මේ බයිසිකලිය පදින හැටි ළමයි පදින හැටි ඔක්කොම ලියා තියෙනවා පොතක. ගෙන්නේ පිටිපස්සෙන් අල්ලගෙන වැටෙන්නේ නැති වෙන්න රුකුල් දිදී ගෙනියනවා. දැන් රුකුල හම්බෙන්නේ කෙනා ඉක්මනට ඒ වැඩේ කරගන්නවා. අනික් කෙනා හැදුවට බෑ. මොකද ඒ වගේ ඒ සාමාන්‍ය උපමාව. ආර්ය මාර්ගයේ ලෝකෝත්තර වැත කවදාවත් සසිරිරුවා දැකලා නැති නිසා ඒකට රුකුල ඕනෑමයි. නැත්නම් යන්න බෑ. රුකුල නැතුව යන්නේ ලෝතර බුදු වහන්සේලා. අනන්ත පාරමිතා බලයෙන් තමයි උන්වහන්සේලා අනුගේ ආධාරයක් නැතුව පරපත්‍ති රහිතව යන්නේ ස්වයංබුත් ඥාණයෙන් ඒ ධර්මයේ ගන්න. අනික් කෙනෙකුට ඒ ඥාණය නෑ. අර කියන ශක්තිය අවශ්‍යයි. පරපත්‍ති අවශ්‍යයි. න අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා අම්තිරුක ඔකේ දෙක. ඔන්න හතරවෙනියට එන අර මනෝද්වාර චක්‍රේ භවාංග චලන භවාංග උපච්ඡේද කියන තැනක් කියනවා. ඔන්න උපච්ඡේද කියන තැනදී භවාංගයේ දකින්න භව කියන්නේ භවාංගයේ මනෝද්වාරේ භවාංග උපච්ඡේද කියන තැනදී විවෘත වෙන්නේ මනෝද්වාරයට. මනෝද්වාරයේ විවෘත වුණා. සටහන එනවා. ඒ සටහන විවෘත වෙලා ඉවර වෙනවා. ඊට පස්සේ ඒක ගත් එක ආවර්ජනය කරනකොට ආවර්ජනයේ ගෝචරලා හිටව පේනවා. අන්න භවාංගයේ ඇතුලේ තිබිච්චා. මනෝද්වාරයේ ඇතුලේ. අපි මෙච්චර කල් කරපු කර්ම ශක්ති කොහෙද තියෙන්නේ එහෙම කියලා අහන්නේ. ඔන්න ඔතනින් සිංගල වරන්ඩ ඕනේ. අන්න ඒතර පේනවා ඉන් ඇතුලේ. ඔය ඇතුලේ තියෙනවා. මොනවාද? චිත්ත චෛතසික රූප නිබ්බාන පඤ්ඤාප්ති. ඔය ඔක්කොම අහුවිලා තියෙන මේ ලෝකෙ හැදිච්චා කිරිච්චා කෙරෙන හැටි ඔක්කොම. ඔන්න ඔය ටික ඔක්කොම ඔය අභ්‍යන්තරේ මෙච්චර කාල සසරේ ගినాපු සියලුම අවස්ථා රැහැන් පේන්නේ ඕක ඇතුලේ. ඒ නුවණ ඔන්න ඔතෙන්ට එන්න ඕනේ. ඔතන තමයි නුවණ පිහිටන තැන. සුද්ධ මානසිකත්වයේ සුද්ධ කරගෙන ආවනම් ඇවිදිලා හිටන්. ආරම්භයෙන් සුද්ධ හිතක් ආරම්භ වෙලා ඇලීමෙන් ගැටීමෙන් තොරව විවෘත වෙන්නේ තැනක් ඔතන. ඕක බලා ගැනීම. බැලුවට පස්සේ මොකද කරන්නේ? ඕකෙන් තමන් ගියේ පැත්තේ. අවශ්‍යදී ඕකෙන් ඇදලා එනවා ඊට අනුකූලව. ඇලීමට හේතු තිබුණා ඇලීමට හේතු වෙච්ච කැලි එකතු වෙලා හිටන් ගොල හදලා දෙනවා ආවර්ජන කරනවා. ගැටීමට මුලාවට තිබුණා ඒව ඇදලා දෙනවා. නිර්වාණ ප්‍රඥාප්තියකින් නිර්වාණයට හම්බෙච්ච එක තිබුණා නිවන් පැතරේ ඉන්නවා ඒ පැතරන් ආවේ ඒක ඇදලා එනවා එතන. අන්න ඒක එහෙම ඇදලා ආවෝ කොයි වෙලාවක හරි. ඒ චිත්ත වීතිය මාර්ගඵලලාභී චිත්ත වීතිය වාට පත් වෙනවා සෝවාන් පුද්ගලයාට. සෝවාන් පුද්ගලයා පළමුවේ අවතෙන් ආවේ කොහෙන්ද? ආසේවන ප්‍රත්‍ය ලැබාගෙන ආයේ පරතෝගෝසක ප්‍රත්‍යයක් ගන්නවා. අපි ගත්තේ සෝතද්වාර චිත්ත වීතියෙන් ආවා කිව්වේ ඒකයි. සෝතද්වාර චිත්ත වීතියෙන් පටන්ගෙන ඔය කියන මේ මනෝද්වාර චිත්ත වීති තුනක් එනකොට තුන්වෙනි මනෝද්වාරය හරි බලවත්. ඒ තුන්වෙනි මනෝද්වාරය ආසේවිනි ලබලබා ඇවිදලා තියෙන නිසා තුන්වෙනි එකේ මනෝද්වාරය විවෘත වෙච්ච අවස්ථාවේදී අභ්‍යන්තරේ බොහොම හොඳට පේනවා නිවන් පැති තියෙන කොලස් ඔක්කොම. නැස රාගයෙන් සත් වෙලා ද්වේෂයෙන් දැවිලත් මෝහයෙන් මුලා වෙලා ඒ කාලේ ආපු සසල ගමනේ හැටි. ඒ වෑදි විඳ දුක් කරදර එයා මෙනෙහි කරන් ක්‍රමයේ හතාවේ ආවේ ඒක නේ. ඒ අනුව දකින්නවා. ඒතර මම මෙහෙම ඉඳක ඉඳලා තියනවා නේද? මෙහෙම දුක් විඳලා තියෙන ගැඹුරට આવොත් එහෙම දකින්නවා. දැක්කට පස්සේ මොකද වෙන්නේ? අනිත් සාරාත්‍යයක් කියන එක තිබිලා නැහැ නේ හිටපු එක අද්භවකවත්. ඔය අසෙන් පේනවා. ඒ දකින්න හැටි. දැන් අපි හිතමු අපි පුංචි හිලක් තියෙන සිද්ද්‍රාවකින් යම් දියක් අහස දිහා හැරි බැලුවොත් විශාල අහසක් අර පුංචි සිද්ද්‍රාවෙන් බැලියේ. අන්‍යයක මනෝද්වාරයේ පොඩි සිද්ද්‍රාවකින් වාගේ හැදුනහම ඔය තුලින් අභ්‍යන්තරයේ අතීතයේ ඉඳන් ආපු හැටි අනාගතයේ ගොඩනැගෙන්න සකස් වෙලා තියෙන හැටි වර්තමානයේ ක්‍රියාකාරීත්වයන් ක්‍රියාත්මක වෙන හැටි මේ සියල්ලම අර සුද්ධ මානසිකත්වයට ගන්න පුළුවන් තැනක් ඔතන. ඕකට කියනවා සුද්ධ මනෝද්වාරය කියලා. සුද්ධ මනෝද්වාරය කියන එකද ගන්න පුළුවන් ඕන දෙයක්. හැබැයි ඒක හොඳේවත් ගන්න නරකේවත් ගන්න පුළුවන් තැනක්. ඕක තමයි පබස්සර මිදම් වික්‍රේ චිත්ත ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කිවි. ආගන්තුක උපකිලිසොනේ කිල්ටි ගන්නොත් එහෙම අවිද්‍යාපත්තෙන් ආපගෙන තවත් අවිද්‍යාවේ නම් ඉන්නේ. යනවා කිල්ටි අරගෙන ඉතින් ගියාට. ඒතොර යාර ජවන මතු වෙනවා මිසක් සුද්ධ මනස මතු වෙන්නේ නැහැ. සුද්ධ වෙලා තිබුණා නම් සෝවාන් ඵලයේ තෙන්දි මානසිකත වැඩිලා තිබුණා. එතනින් ජවන හත යනවා වෙනුවට හැදෙන්නේ පරිකාරම ජවනයක් එනවා, උපචාර ජවනයක් එනවා, අනුලෝම ජවනයක් එනවා, ගෝත්‍ර වූ ජවනයක් එනවා. ඊට පස්සේ මාර්ග ජවනයක් එනවා, ඵල ජවන දෙකක් එනවා. නැන තුනක් එනවා, භවංග වෙනවා. චිත්ත වීති අවසන් වෙන මේ සෝවාන් ගිලා ඉවරයි. ඉතින් සෝවාන් ගිලා ඔතෙන් දෙනකන් අවශ්‍ය සියලුම රැකවරණ හදලා දුන්නේ අර සෝතාද්වාර චිත්ත වීතියෙන් පටන් ගත්ත ඒතන පටන්ගෙන මනෝද්වාර චිත්ත වීති දෙකකින් ආරම්භ කරලා තුන්වෙනි එකේ ඔන්නගලා දුන්නේ ශක්තියෙන් තමයි අර මනෝද්වාරයේ සුද්ධ මනෝද්වාරයේ විවෘත කරලා හැඟීමට අවශ්‍ය ශක්තිය ලබලා දෙන්නේ. අන්න එතන තමයි අනඤ්‍ය තඤ්ඤාසාමීති ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහළ වෙන්නේ. එතන ඉපෙන මොකද්ද? න අඤ්‍යත අඤ්ඤ අස්සාමී ඉති ඉන්ද්‍රිය පද විදින ක්‍රමයක් තියෙනවා. ඔය තනි පදේ විදින්න ඕනේ. න අඤ්ඤ අස්සාමී එහෙම න අඤ්ඤ න අඤ්‍යත අස්සාමී ඉති ඉන්ද්‍රිය අඤ්ඤා කියලා කියන්නේ බුදුරන් වහන්සේ අඤ්ඤා කියලා වෙන්නේ වල ශරීර මුගලන් හාමුදුරුව සෝවාන් ඵලයට පත් වුනහම අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා මේ ප්‍රකාශ කළා කියලා වෙන්නවා. ඔන්න අඤ්ඤා කියලා කියන්නේ මොකද? දැන් ඔහු බලාපොරොත්තු වෙ හිටියා යමක් දැනගන්න. දැනගතට පස්සේ ආයි දැනගන්න වෙදී. එක සැරයක් නුවණින් දැනගත්තා. අත්දැකීම් සහිතව. ඒ අත්දැකීම් සහිතව දැනගත්තා නම් මට ආයිත් එක දැනගන්න ඕනේ. ඉතුරු වෙනවා දෙකක්. ඥා කරලා ඉවරයි. දැන් අඤ්ඤා වුණා. ඒක යන ආයි හොයන්න යන්න ඕනේ. ඒ නුවණ දෙපාරක් පහල කරන්න ඕනේ. අන්න ඉතින් තාවුහා කියනවා අඤ්ඤා. න අඤ්ඤා ද අනඤ්ඤ තඤ්ඤාසාමිති. න අඤ්ඤාත අස්සාමි ඉති ඉන්ද්‍රිය. තව සැරයක් ඥානිය අර ගැනීමට න අඤ්ඤා කියලා කියන අඤ්ඤා කියන ඥානියට ඥානියට පත් වෙලා හිටන් යමක් දැන් ඉතින් ආයෙ බලන්න ඕනේ නැහැ කියලා පත් වුණා නා. ඉතින් අස්සාමි ඉති ඉන්ද්‍රිය. තව කෙනෙක් Tamante ඥානියට මේ අස්සා ස්වාමිය කරගන්න ඕනේ නැහැ. අනේ මට කියා දෙන්නකෝ කොහොම හරි නිවන් දකින්න හැටි සෝවන් වෙන්න හැටි කියලා ආයෙ අහන්න එකක් ඉතුරු වෙන්නේ නැහැ. අන්නේ ඉන්ද්‍රිය පහළ වෙනවා. ඒක තමයි ඥාන ඉන්ද්‍රිය. ඒ කියන්නේ ආයෙ සැරයක් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ සෝවන් කියන්නේ මොකද්ද සෝවන් වෙන්නේ කොහොමද? තමන් අත්දැකීම් ගතතර පස්සේ. අන්නේ තියෙන වත් වෙනවා තමයි කියන්නේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය පහළ වුණා කියලා. හරි ගැඹුරුයි. මේ න්‍යාය ධර්ම. හැබැයි මේවා දැනගෙන හිටියත් නැතත් අනේ මේ ලෝකේ තියෙන ඒවා අනිත්‍යයි කියන්නේ මේකනේ දුකයි කියන්නේ මේකනේ අනත්තයි කියන්නේ මේකනේ කියලා හිතාගෙන යනකොට ඕන් ඔය ක්‍රමවේදයට අනුකූලව ඔහුට ඥානිය වැඩෙනවා. වැඩක් නැහැනේ, හරයක් නැහැනේ. මෙහෙම දෙයක් ඇත්ත නෙන්න. මේ වගේ ලෝකයක හරත්වයක් නැහැ. මොනවල්ලන්නද? මට නෑ වැඩක් නැහැ කියලා තේරුණා. මොකද්ද උනේ? ඔන්න ඔය චිත්‍ර සිද්ධාන්තය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සිද්ධ වෙලා තියෙන වෙන එකකින් නෙමෙයි. සෝවාන් වෙලා තියෙන ඔය සිද්ධාන්තයන්. වෙන එකකින් වෙලා නැහැ. කවදා හරි බැලුවාට පස්සේ විග්‍රහ කරලා බැලුවොත් තමන් සෝවාන් වෙලා තියෙන්නේ ඔන්න ඔය සිද්ධාන්තයෙන් ගිය ක්‍රියාමාධ්‍යය තුල. ඒක දැනගන්න ඕනේ නැහැ සෝවාන් වෙන්න. බත්තු යාගෙන කන්න අම්මා බත්තු විලා දෙනවා. දරුවා කනවා. දරුවා වත් කාලා වල පුරවා ගන්න වත්තු වෙන හැටි දැනගන්න ඕනේ නැහැ. ඔන්නම් දරුවාට පස්සේ කාලෙක ඔන්නම් පුළුවන් කොහොමද මේ වත්තු යන්නේ කියලා වත්තු වෙන හැටි අහලා ඔන්නම් දැනගන්න. දැන් ළමයා වත් කන්නත් පුළුවන් බත්කාල වල පුරවා ගන්න ඉදත් පුළුවන් අදත් පුළුවන් දැන් උනා උයලා බත් හදලා බත්කාල වල පුරවා ගන්නත් පුළුවන් එහෙම නැල උයන්නේ නැතුව කවුරුත් මේ කාල වල පුරවා ගන්නත් පුළුවන් නැව කවුරු එක් වෙන කෑමත් අර ලිහාල් ටික කරලා හොදලා ලිපේ තියලා ඉතම් බේන ගන්න සම්බලා ගිනි දාලා සම්බලා ඔකම වතුර වැස්සාම නියම විදිහට අරගෙන පදම අරගෙන එහෙම තමයි බත් හැදුවේ තමන් අනුන් හදව බත් කෑවත් එහෙම හදවික තමයි කාලා තියෙන්නේ තමන් හදායන කෑවත් ඒ ක්‍රමෙම හදායන කන්නේ ඉතින් මේ ක්‍රමෙදී ඊට පස්සේ ආයිසරයක් ඕනේ නැහැ දෙවෙනි අවස්ථාව සගුරුදාගාමි වෙන්නේ ওই ක්‍රමෙයි දැන් තමන්ගේ අධ්‍යාත්මීය සත්‍යය දැකලා තියෙන්නේ අනුගේ පිළිසරණක් ඕනේ නැති නුවණ පහළලා තියෙන අනිත්‍ය බව ඇත්ත වශයෙන් දැකලා සැක නැහැ මොකුත් නැහැ දුක්ඛ අනාත්ම කියන එක හරියට දැකලා තියෙනවා ඒ වගේම අසාරත්වේ දැකලා අත්හැරීමෙන් වෙල්ලි විදිල සාන්තිය අධ්‍යක්ලා තියෙනවා පළවෙනි අධ්‍යක්ීම දැන් තියෙන්නේ මොකද්ද ඔන්නේ අධ්‍යක්ීම සිහි කළා දෙවෙනි අවස්ථාවපත් වෙන්නේ ආයතරයක් වුණා පුළුවන් මනෝද්වාරා වජන ඒ එතනම තියලා මනසින්ම ගිහිල්ලා දැන් භාවනාවට යන්න පුළුවන් අන්න භාවනා පහතක් බයව එතනින් දසනින් පහතක් ඉතලා ගත්තේ ඔය විදිහට දැන් භාවනාව කළේ නම් පුළුවන් රූපානිච්චයි වේදනානිච්චයි ඔක වඩනවා ආයතරය වඩනකොට දැන් කවුරුවත් ඕනේ නැහැ පිළිසරණක් ඕනේ නැහැ අන්න අර ඥානිය වැඩිලා කොයි වෙලාවක හරි බලවත් වැඩිච්ච වෙලාවට අර ක්‍රමීතම චිත්ත විතිරිය පහළ වෙනවා එතකොට මනෝ පංචාද්වාර චිත්ත විතියක් අවසේ නැහැ මනෝද්වාර චිත්ත විති තුන පහළ වෙලා හිටන් ආයතරය ගැඹුරට දැකලා එතින් දැක්කත්තාම දකින්නවා ඊටතර අර චතුරාර්ය සත්‍ය දකින්නවා ගැඹුරට දැකලා හිට යනකොට ඕක නං අඤ්ඤාවී ඉන්ද්‍රිය ඊට පස්සේ අඤ්ඤාවී ඉන්ද්‍රිය කියලා එකක් හැදෙනවා අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය සෝවාන් ඵලයටපත් වෙලා එතන ඇදිලා ඊට පස්සේ තවත් ඥානීන් දැක්කට පස්සේ දැක්ක හරියක් ආයි දැනගන්න ඕනේ අඤ්ඤා ඒකේ ඉන්ද්‍රියෙන් වීගෙන වීගෙන යනවා කොහරද අරිහත් ඵල මාර්ගයේ අවසානයේ යනකම් ගිය හැකි කාගේවත් දැනගන්නේ නෑ තවම දැන දැන නැවතත් දැනගත එක ගැන ආයි දැනගන්න ඕනේ අඤ්ඤා වෙවි යනවා ඊළඟට මොකද කරන්නේ අක්කෝ මත්තල ගියාම ඥානේ කිය දැන ගැනීමේ තියෙදි දැන් බලාපොරොත්තු මන්නේ තව දැනගෙන ඉවරයි කලේ සියල්ල කරලා ඉවරයි මේ තියා දැනගන්න දෙයක් නෑ දැනගත්තාම අඤ්ඤී වුණා රහතන් වහන්සේට අඤ්ඤී ඉන්ද්‍රිය ඔවුන්ගේ ඉන්ද්‍රිය තුන ලැබෙනවා රහත් ඵලය වෙනකොට අලඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය සෝවාන් ඵලෙදී ඥානිය ලැබෙනවා අඤ්ඤා වී ඉන්ද්‍රියෙන් පූර්ණ කරින් යනවා ගිහින් එකින් එක එකින් එක තවසත් දැනගන්න ඕනේ දැනගත් හරිය. ඔහොම ගිලා පූර්ණ කරමු දාට සියලු දැනගත නම් ආයි අඤ්ඤී වුණා. දැන් ආයිසරේ ඥා කියන එකේ නැද. ඥා කියන එකේ තියෙන අය තමයි මොකද්ද කවුද කොහෙද මොනවද කොච්චර හරි දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒක තමයි අපි කිව්වේ රහතන් වහන්සේ වෙන්නේ දැනගන්න බලාපොරොත්තු ඉවර කළ ගහගෙන අඤ්ඤී වුණා. උන්වහන්සේ මොකද දැනගන්න ඕනේ. හිතවත් ගන්න ඕනේ. අන්න එදින්ට ආව. ඔන්න රහත් වෙන්නේ එකයි යන මාද්දී. දැන් ඔය සංග්‍රහය අහලා ඇති මේන් එහා දන්න කෙනෙක් ඉන්නවා නම් අභියෝග කරලා ඉදිරිපත් කරන්න මේ සංවාදයකට මම කවුරු එක සංවාද කරන්නද මට සංවාද ඕනේ නැහැ දැනගන්න ඕනේ පිළිසල මම කියා දෙනවා ඔන්න යන හැටි රහත් ඵලෙට යනකම් ඔක තේරුම් ගන්නට විදිහට